චිත්‍රයක් ඇඳලා තියෙනවා. ඌරු කටයි උකුසු ඇසයි කිඹුල් හමයි තියෙන සත්‍ය නැමැති බැට් එකෙන් කෙලස් වලට ගහන බල්ලෙක් මි කියලා. ඌරු කටයි උකුසු ඇසයි කිඹුල් හමයි මෙතන බැට් එක මේ කෙලස් එනේවා ඒවට ගහලා සංකල්පන. හරි. එහෙනම් මේක තුනේ දැන් අපි කතා කරගෙන යන කාරණාව. දැන් ඔබට පුළුවන් වුණාද කරුණු 10ක් දාගන්න ඔබට? කරුණු 10ක් දාගත්තා නම් පිළිදෙන්නේ දැන් අපිට පේනවා තාත්තා මොනව එව්වා. දැන් අපිට තියෙන ගැටලුව තමයි පින්විතනේ මේ සුභයි කියලා එකක් හදාගෙන තියෙන නිසා තමයි දුක. වෙන මොකුත් නෙමෙයි පින්විතනේ. තාත්තා දුක් වෙනව නෙමෙයි. සුභයි කියලා එකක් හදාගත් එකයි ප්‍රශ්නේ. එහෙනම් අපි කොහොම හරි උත්තරේ දෙන්න ඕනේ ওই සුභයි කියන එකට. ඒ සුභ කියන එක අසුභ කරගත්තා නම් ප්‍රශ්නේ විසඳුම එනවා. බව හදන්න ඕනේ නිසයි මේ ඔක්කොම කරදර තියෙන්නේ. ඒකයි මම ඔබට කියන්න බෙදෙන්නේ මේ ඔක්කොම එකක් එකක් ගානේ විස්තර කරගන්න අවශ්‍යතාවයක් නැහැ. එකක් එකක් ගානේ ඊළඟට මේ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඒව කොහෙටද දැනෙන්නේ කියලා එහෙම ගන්න අවශ්‍යතාවයක් නැහැ බෙන්ගෙන්. ඕනනම් ඉතින් අපිට ඔබ විශ්ලේෂණය කරන්න පුළුවන්. මක් කළා සතියක් විතර නිවාඩුවක් දාලා ත්‍රිපිටකේ ඔක්කොම එහෙම දිගා කරගෙන අර රිසර්ච් කරන්න බෑ. ඒ වගේ දාගෙන මේක පෙළව ඕනේ නියොන් දකින්නද ඔය? අපිට තියෙන දුක පොතකින් හොයන්න ඕන නම් අපිට දුකක් නෑනේ පින්ග. මේ හිතන්නේ නැද්ද මේ මට දුකක් තියෙනවා මොකද්ද කියලා මම මේ බැලුවේ. ඒවම කල්පනා කළා බලන්න. ඔබ උපදිනවා කියලා විශ්වාසයි නේද? ඒකත් විශ්වාස නැති වෙන්න පුළුවන් කෙනෙකුට. ඒත් ඔබ වහන්සේ කොහොමද කියන්නේ මං ආයේ උපදී කියලා? දැන් ඒකත් එහෙම වෙන්න පුළුවන්. දැන් එහෙම කෙනෙක් එක්ක කතා කරනකොට ඊළඟ උපත ගැන කතා කරන්න වැඩකුත් නැහැ. එහෙනම් මේ අභිසංකාර ගැන කතා කරන්න. ඔහෙට ඕනේද මොනවහරි? ඉතින් ඔහෙට ඕනේ නම් දැන් හදා ගන්න වෙනව නේද? එහෙනම් හදනවනේ ඔහෙ. ඔන්න ඒක කියලා දෙන්න වෙනවා. එවන් පළවෙනි පොයින්ට් එක. ඕනේ නම් මොනවහරි. දැන් හදන්න එපා. ඕනේ දේ ගෙනත් දෙන්නේ නැහැ නේ තාත්තා. තාත්තා ගෙනත් දෙන්නේ ඔබට ඔබට ඊළඟට ඔබට ගැළපෙන දේ. ඩිසර්ව් දේ. ඒකයි දෙන්නේ. ඔබ කැමති එක ඔබට ඕනේ එක නෙමෙයි දෙන්නේ. ඊළඟට ඔබට මොකද්ද ගැළපෙන්නේ? අන්න ඒකයි දෙන්නේ. ගැළපෙන දේ ඔබට දෙනකොට ඔබ කැමති නැහැනේ ගැළපෙන එක ගන්න. මොකද හේතුව සුභ කොටසක් තියෙනවා අපේ ඉදිරියේ. ඕකයි තියෙන ප්‍රශ්නේ. අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි වෙනුවට දාගෙන තියෙන්නේ මොකද්ද? නිච්චයි සුඛයි අත්තයි සුභයි කියලා. දැන් නිච්ච කියන වචනේ තමයි තියෙන්නේ ත්‍රිපිටකයේ තියෙන්නේ. ඉච්ඡ කියන වචනේ නෙමෙයි. නිච්ච කියන වචනේ. ඒක අපි ගලපගත්තොත් එහෙම ඉච්ඡ වූ න්‍යායයට තියෙනවා කියන්නේ. අර ඉච්ඡ අනිච්ඡත් එක ගන්නකොට එහෙමයි ගන්න. නිච්ච කියලා තියෙන එක ඉච්ඡ නෙමෙයි තියෙන්නේ. නිච්ච කියන්නේ නයිච්ච කියලා ගත්තත් හරි ආයි පටල ගන්නවා. එහෙමත් ඕනනම් ගන්න පුළුවන් බින්දුනේ. ඒකයි කිව්වේ නිරුක්ති කියන්නේ මොනවද? නිරුක්ති පත තියෙන වචනයකට බින්දුනේ. නිරුක්ති කෝටි ගණක් ගන්න පුළුවන්. එහෙනම් නිච්ච කියන එක නයිච්ච කියලා ගත්තත් ඒක ගැලපෙන්නේ නැහැ. එතන අනිච්චයි නිච්චයි දෙකම එක වෙනවනේ. එතන නිච්ච කියන්නේ ඉච්ච වූ න්‍යායයට තියෙනවා කියන එක. එහෙම අර්ථයක් ගන්න පුළුවන්. එහෙම නිරුක්තියක් ගන්න පුළුවන්. දැන් ඉතින් මුහුත් තෝන් නැහනේ. පෙරෙන සුළු කියන එකයි ආස්වාදී ස්වභාවය කියන එකයි දෙක අතරයි යම් වෙනසක් අපි ලේසිනේ මේ ගමන යන්න. තර්කවාද උන් නැන්නේ. හරි. එහෙමනම් මේ මෙතන තියෙන දෙගතුනේ මේ නිච්ච සුඛ අත්ත් කියන ස්වභාවයත් එක්ක සුභයි කියලා අරගෙන තියෙන ස්වභාවයක් තියෙනවා. මේ ඔක්කොම ගිනි කඳන් වලට හේතුව ඔතන තියෙන්නේ. ඒ කියන්නේ පින්විතනේ ඉහ ගිනි අරන් තියෙනවා. මේ ඉහේ ගිනි තියෙන්නේ. ඉහ ගිනි අරන් තියෙන නිසා පතුල් දක්වා පිච්චෙනවා. ඉහේ ගින්දර නිවා ගත්තා නම් ආයි පිච්චෙන්නේ නැහැ මෙතනින් එහාට පොඩ්ඩක්වත්. එද කොහොම හරි උත්සාහ කරන්න මේ ඉහේ තියෙන ගිනි නිවන්න. එහෙනම් මේ ඔක්කොම ගිනි වලට හේතුව තමයි පින්වදනේ. මේ ආස්වාදී කියලා ගත් එක. සපසාගතයි කියලා ගත් එක. සාරයි කියලා ගත් එක. මේ තුනෙන් ගත්ත නිගමනයක් තියෙනවා මොකයි කියලාද? සුභ කියලා. ඉතින් ඔබම හිතලා බලන්නකෝ මෙතන යමක් ආස්වාදී නම්, සැප දෙන සුළුයි නම්, හරි සාරයි නම්. ඉතින් ඒක පිළිගන්නේ සුභයිනේ. ඉතින් ඔබ කැමතිනේ ඒකත් එක්ක ජීවත් වෙන්න. දැන් ඔබට ඕනේ තරම් හිතෙන්නේ නැද්ද සමහර මිනිස්සු මොන හරි ඔබ කැමති જાතිය දෙයක් කරන කෙනෙක් දැක්කට පස්සේ අනේ එයා වගේ වෙන්න තිබ්බනම් මටත් කියලා. ඒ බලන්න මේ හැමතිස්සෙම මේ බවක් තමයි ඔය පතන්නේ. කවුරු හරි චොක්ලට් එකක් කනවා දැකලා ඒක ෂෝක් කියලා කිව්වනම් එහෙම. ඔබට ඕනේ චොක්ලට් එක නෙමෙයි. ඕනේ අර චොක්ලට් එක කන බවටපත් වෙන්න. හැමතිස්සෙම ඔබ කතා කරන්නේ බවටපත් වීමක් ගැන. මොකද බව හොඳයි කියන එක කොහොමද තියෙනව? අන්තරා පරිනිබ්බායි මට්ටමට සුද්ධ වුණා. ඒත් බව හොඳයි කියන එක තියෙනවා. එහෙනම් දැන් හිතලා බලන්න ඔබ බව හොඳයි කියන තැන ඉඳලා නම් කටයුතු කරන්නේ. චොක්ලට් රස ගැන මොකද්ද ඔබට හිතෙන්නේ? චොක්ලට් රස විඳින බව. ඒ බවනේ හොඳ හැමතිස්සෙම. ඒ බවටපත් වෙන්න හදන්නේ මොකක් හරි දඩමීම කරගෙන. අන්න ඒ තැන තේරුම් ගන්න පුළුවන් තරම්. ඒ බව හොඳයි කියන තැන ඉන්න නිසා. බව හැදෙන එක හොඳයි කියන තැන ඉන්න නිසා ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ සුබ කියන தත්යේ ඉන්න නිසා. දෘෂ්ටි වශයෙන්, සංඥා වශයෙන්, චිත්ත වශයෙන්. කහට ගැන්විලා පඳු ගැහිලා දෙන්නේ. සුබයි කියලා. ඔන්න ඕක තමයි කඩා ගන්න ඕනේ. අසුබේ 100%ක් වැඩෙනවා නම්. එතකොට අසුබේ කිව්වේ ඇඟේ කෑලි කපන එක එහෙම නෙමෙයි. දැන් ඒව වරද්ද ගන්න එපා. එංගේ කැලේ දිහා බලගෙන ඊයක් අක්ක මේව ජරාව ඊය ලේත් තියෙනවා සරවත් තියෙන ඊයක් ඕකට එහෙම නෙමෙයි බුදුදහම කියන්නේ. දැන් මිනිස්සු වරද්දගත්ත දේවල් තියෙනවා මේකද ආහාරයේ පටික්කුල මනසිකාරයේ වඩන්න කියලා. ආහාර මේව කක්ක වෙනවා කක්ක වෙනවා කක්ක වෙනවා කක්ක වෙනවා ඊය මේව කක්ක වෙනවා. දැන් ඊට පස්සේ ආයි වෙන සංඥාවක් වඩන්න වෙනවා කක්ක වලට තියෙන පිළිකුල් භාවය අයින් කරන්න. එයි නිවන කියන්නේ පිළිකුලට නෙමෙයි. දැන් ඔය ක්‍රමයට ආහාරයේ පටික්කුල මනසිකාරයේ වැඩුවොත් එහෙම කෑම එපා වෙනවා අසුචිත් එපා වෙනවා. ඉතින් එපා වෙලා නිවන් දකින්න පුළුවන්. ඉතින් නිවන් දකින්නවා කියන්නේ නිවන පූර්ණ වෙනවා කියන්නේ මොකද්ද? උපේක්ෂා ස්වභාවයටපත් වෙනවා. එහෙනම් අසුචි කියන්නේ ජරා වුණොත් නිවන දිහට ගිහිල්ලාද ඔබ? නෑ. අසුචි දැක්කම තමයි ඔබට නිකන් ඊය කියලා හිතෙනවා නම් එහෙම පින්. එතන නිවනට ගිහිල්ලා නෑ තාම. ඒ කියන්නේ කනවා කියලා නෙමෙයි. එහෙම අපිරියාවක් හිතෙන්නේ අරිහතුන් වහන්සේට. අරිහතුන් වහන්සේට අපිරියාව හිතෙන්නේ පව් කරන අය දැක්කහම. ආර ඉරිදීන් මේවා. ලෝක සත්‍යය පිළිකුල් කරන දේවලට ආර්ය පිළිකුල් කරන්නේ නැහැ. ආර ඉරිදියක් ඒක. ලෝක සත්‍යය කැමති දේවල් වලට ආර්ය පිළිකුල් කරනවා. එහෙම එකක් තියෙන නේද? අසුබේ වැඩෙනවා කියලා තියෙන්නේ පිටින් මෙන්න මේ කියන බව සුදුසු නැති බව තේරුම් ගන්නවා. ඉතින් දැන් හොඳට කල්පනා කරලා බලන්නකෝ පිටින් දැන් මෙතන සුබයි කියලා ගත්තේ කාගෙන් අහලාද? මොකද්ද හේතුව සුබයි කියලා ගන්න? ඔන්න ඕකනේ බලන්නනේ මුලම කාලෙත් අපි කතා කළේ ওই ටික. නිකමට හිතලා බලන්න මෙතන සුබයි කියලා නිගමනයකට ආවා. සුබයි කියන නිගමනයට ඇවිදෙලා පිටින් මේ තාත්තා මේක දෙනකොට තාත්තා දෙනවා කියන්නේ විපාකෙට ඇහැට රූපේ ගන්නකොට ඔබ ඉන්නෙම මේ සුභ කියන සංඥාවෙන්නේ නැහැ. සුභ කියන ස්වභාවයට පත් වෙලා ඉන්නේ. සුභ උනේ කොහොමද? දැන් බවට සුදුසුයි කියන්නේ මොන හේතුවින්ද? හරි, අපි ගිහිල්ලා බලමු බවට සුදුසුද කියලා. එහෙනම් දැන් මෙතන බවට සුදුසුයි කියලා ගත්තේ ආස්වාද දෙනවා. සැපයි. හරි නාතයි. නාතයි කියන්නේ හරි පැවැත්මට හරි සුභයි. පැවැත්මට හරි සුදුසුයි. හරි නාතයි. ඒක නිසානේ දැන් සුභ කියලා ගත්තේ. හා දැන් ගිහිල්ලා බලමු අරන්. ඔන්න වා 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 බව පහු කළා, ಜಾති පහු කළා. දැන් මොකද්ද තියෙන්නේ? ගිනි. එහෙනම් පින්වතුනි මේක සුභ නෙමෙයි, ගිබනේ. බවට සුදුසුයි නෙමෙයි, හොඳ බව නෙමෙයි නේ පින්වතුනි. මොකද්ද මේ තියෙන්නේ? ගිනි බවනේ. මේක මානසිකාර කරලා බලන්න. මේක වරදින්න හේතුවක් නැහැ නේ පින්වතුනි. මේ තියෙන යථාර්ථයනේ ලෝකේ තියෙන. අන්තිමට එනකොට භව ಜಾති වලින් පස්සේ ගිනිනේ තනි කර තියෙන්නේ බෙන්ගසන. ප්‍රියෙහි විප්‍රයෝග දුක්කේ නැද්ද ඔබට? අප්‍රියෙහි සම්ප්‍රයෝග දුක්කේ නැද්ද ඔබට? යම් පිච්චන නලපති සම්ප දුක්ක නැද්ද ඔබට? සංකිටේන පංච උපාදානක් කඳ දුක්ක නැද්ද ඔබට? ඔය කිව්වේ තේරුම් දන්නවනේ ඔක්කොම. ඔය ඔක්කොම දුක්ක තියෙනවනේ. ශෝක නැද්ද? පරිදේව නැද්ද? දුක්ක දෝමනස නැද්ද? උපායාස නැද්ද? ඔය ඔක්කොම තියෙනවනේ. ඔය ඔක්කොම හටගන්නේ වෙනස මේ බව. බව හැදෙන හින්දා, බව හැදෙන හින්දා, ඒ කියන්නේ මම හැදෙන හින්දා. අම්මා මැරුණාම ශෝකයි. කවුරු හැදිච්ච හින්දාද? කවුරු හැදිච්ච හින්දාද? මං හැදෙච්ච හින්දානේ. ගෑණියෙක් මරුණාට ශෝක වෙන්නේ නැහැ නේ. අම්මා මරුණාම ශෝක වෙන්නේ. ඉතින් අම්මා ඉන්න නම් කවුරු ඉන්නවද ඊට කලින්? මං ඉන්නේ නැහැ. මං හිටියොත් අම්මා ඉන්නවා. එහෙනම් මං හැදුනොත් තමයි අම්මා මරුණාම එන ගිනි එන්නේ ඔක්කොම. ඔය ඔතනින් අල්ලගන්න කෝක. මං හැදුන නැත්නම් අම්ම මරුණාට ගිනියෙන්නේ නැහැ බෙන්ත. මං හැදුන නැත්නම් ගෙවල් දොරවල් කඩලා විසුණු විසුණු වෙලා ගියාට ප්‍රශ්නයක් නැහැ. මං හැදුනොත් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මම හැදෙන ක්‍රමවේදයෙන් පිටුදින මේ යන්නේ. දැන් හිතලා බලන්න. එහෙනම් මේසා මහ ගිනි ගොඩක් හැදෙනවා මම හැදෙනකොට. ඔබට පුළුවන් ද අම්ම මැරෙන්න නතර කරන්න? බැහැ. භෝග විනාශයෙන් නතර කරන්න පුළුවන් ද? මේ පුළුවන් තරම් උත්සාහ කළ හැකි පිංගුතුන්. නමුත් විවිධාකාර ක්‍රියාදාමයන් තුළ ඔබ විනාශයට පත් වෙන වැඩපිළිවෙළ තියෙනවා. ඒක විනාශයට පත් වෙනවන් කැමති නැත්නම් මොකද කරන්න වෙන්නේ? ඒවා ආරක්ෂා කරගන්න ඊට පස්සේ වෙහෙසෙන්න වෙනවා. එහෙනම් දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන ගිනි කඳන් තුනට කොහොමද පත් වෙනවා? ඒ ඔක්කොම පත් වෙන්නේ මං හැදෙන හින්දා නේද? මේ පරිච්ඡසමුප්පාද චක්‍රය ගියාට පස්සේ සමන්ට ඒ මේ ඔක්කොම චක්‍රයේ ප්‍රතිඵලයක් විදිහට ඉතුරුුනේ මොකක් විතරද? අර ගිනිගොඩ විතරයි. මම ඔබට කියන්නේ දැන් හොයන්න යන්න එපා වින්දනේ. මේ ගිනිගොඩ දැනෙන්නේ කොහෙද කියලා? ඒ දැනෙන්නේ මෙතන වේදනාවනද? පස්සෙට දැනෙන්නේ නැද්ද? එතකොට ඇයි උපාදානට දැනෙන්නේ නැද්ද? ඒක බබේටද? ආයිත් අර පොත්ගොඩ පෙරලගෙන ඉතින් ඕක බල බල ඉන්නවද? මට නම් වෙලාවක් නැහැ. ඒක නිසා මම ඔබගිට කියන්නේ මේ පුළුවන් තරම් උත්සාහ කරන්න. කාරණාව ફોકસ කරන්න. කාරණාව ફોકસ කරන්න. දැන් මහත්තය දවසක් මගෙන් අහනවා. ස්වාමීනි. අනිච්ච සංඥාව. ඒක වටින හැටි මන් දන්නවා. අනත්ත් සංඥාවත් වටින හැටි දන්නවා. ස්වාමීනි දුක්ඛ සංඥාව වඩන්න. ගිරිමානන්ද සූත්‍රයේ ඒක නැහැ. ඔක මගෙන් අහන්න ඕනේ. ඕක අහන්න ඕනේ ලෞතර අමාමෑණියන් වහන්සේගෙන්. ගෙහෙලා. ස්වාමීනි. ගිරිමානන්ද සූත්‍රයේ ඇයි දුක්ඛ සංඥාව දැම්මේ නැත්තේ? එතකොට අහගත්ත හැකි මං කොහොමද දන්නේ මගේ ගුරුවරයා මට අනිත්‍ය සංඥාව වඩන්න කියලා තියෙනවා අනත්ත් සංඥාව වඩන්න කියලා තියෙනවා ඉතින් ඒ කියන එක මං කළා මගේ ගමන මම යනවා මට නම් ආවදසක් ආවනේ අනිත්‍ය සංඥාව වඩන්න කිව්වා ඒක ඕනේ අනත් ඒක ඕනේ නැහැ දුක්කේ නැහනේ ඒක අහලා බලන්න දොස් කියනවා එහෙම නෙමෙයි මං කියන්නේ තින්වතනේ මේක නැති නිසා කොහොමද කරන්නේ කියන එක නෙමෙයි පින්වතනේ දියුණු වෙන මිනිස්සු කරන්නේ මේ තියෙන එකෙන් මේක කරගන්නේ කොහොමද කියලා හිතන එක නැත්තම් ඇත්තටම කරගන්න ඕනේ කම නෙමෙයිනේ තියෙන්නේ මොකක් හරි කරන්න ඕනේ කම ඒකයි මම ඔබට ප්‍රශ්න අහන්න දෙන්නේ නැත්තේ ඔය විදිහට. ප්‍රශ්න අහන්න එහෙම දුන්නා නම් මේකට වඩා සෙනග එනවා. දැන් මේ ඉන්නේ නිවනට ඕනේ අය. දෙන දෙයක් අරගෙන ඉවරලා නිවන කරගන්න ඕනේ දැන් ඉන්නේ. ප්‍රශ්න අහන්න එහෙම දුන්නා නම් පින්වතුනි හොගාලා එනවා. මං අහන්නේ මොකටද පින්වතුනි අය එන්නේ? නිවන් දකින්න ඕනේ නැති කෙනෙක් වෙනුවෙන් මම මොකටද වෙහෙසෙන්නේ? ඒකයි මම කියන්නේ. තියෙන එකෙන් කරන්න වෙනතන. අනිච්ච සංඥාව වඩන්න. තථාගතයන් වහන්සේ දේශනා කරන අනිච්ච සංඥාව මහන්නේ මේක වඩපල්ලා. මේකෙන් නුඹලාට අහංකාර, මමින්කාර, මානනුසය දක්වා නැති කරගන්න පුළුවන්. ඒකෙන් අරිහත් ඵලයම ලබන්න පුළුවන්. එහෙනම් දැන් දුක්ඛ සංඥාව හොයන්න ඕනේද? එහෙනම් එහෙම කරගන්න එපා. දැන් මම ඔබට මේකේ වේදනා දෙක සැප දුක් වේදනා කියනවා. අදුක්ඛ මසුඛ වේදනාව කියන්නේ. උපේක්ෂා වේදනාව ගැන මම මෙතන කතා කරන්නේ නැහැ. දැන් මේ දෙකම පැත්තකට දාලා මේ ඒකනම් හරි ස්වාමීනි. ඒතර උපේක්ෂා වේදනාව කොහොමද? එහෙම නෙමෙයි හිතන්න ඕනේ. හිතන්න ඕනේ දේ තමයි තෙන් උතනේ. සැප වේදනාව එනකොට වෙන්න විදිහ මම හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. දුක් වේදනාව එන විදිහ මම හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ওই දෙක හොඳට ප්‍රත්‍යක්ෂ කිරීම තුලිනුත් මට නිවන හම්බුනේ නැත්තම් දැන් අරකත් අහලා බලන්න ඕනේ. නැත්තම් වෙන්නේ සිංහදනේ. ඔක්කොම දන්න මොකුක් කරන්න තියෙකේ බවට පත් වෙනවා. දැන ගැනීමෙන් නෙමෙයි නිවන පූර්ණේ වෙන්නේ. කිරීමෙන්. ඔක්කොම දන්න මොකුක් කරන්න තියෙකේ වුණොත් එහෙම. වැඩක් නැහැ සිංහදනේ ඒකගේ ජීවිතේ. ඒකයි. එහෙනම් හොඳ කල්පනාවෙන් බලන්න මේක දිහා. දැන් බලන්න එහෙනම් කොහොම හරි මේ සුභ කියන தත්තේ නිගමනයේට ඔබ ආවේ ආස්වාදි සපයි සාරයි කියන හැඟීම මත. දැන් එහෙනම් අපි බලමු ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත හැඟීම අග තියනවද කියලා. දැන් මුල මේක අරගෙන සුභයි කියලා තීරණයක් ගත්තනේ. අරගෙන දැන් හැදුවනේ. දැන් හදාගෙන ගිහිල්ලා බලමු යට ආස්වාදීද කියලා. යට ආස්වාදීද? නෑ පිංගුදිනේ මේක වැය වෙලා යනකොට මහා දාහයක් හට ගන්නවා. මහා පෙලිල්ලක් අසහනයක් හට ගන්නවා. ඒක ඊළඟට සැපද ගිහිල්ලා බලනවා පල්ලෙහාට. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන ගිනි කඳන් තුනටම පිච්චෙනවා. ඕද නැද්ද? එහෙනම් සැපද දුකද? දුක. ඊළඟට මහා අනාතවිල්ලක් අනාත වෙනවද නැද්ද? එහෙනම් පින්වතුනි ඔය කාරණා තුනමයි යට තියෙන්නේ. අත්දැකීමට අහු වෙන්නේ ඔය කාරණා තුනනම්. මොකක් හින්දාද පින්වතුනි උඩ ආස්වාදයි කියලා ගැස්සේ? ඔන්න ඔතනනේ බලන්න ඕනේ. දැන් ඔබ කියයි දෘෂ්තියේ. කවුද දෘෂ්තිය දුන්නේ? තව කෙනේ. ඉතින් තව කෙනෙක් ළිඳේ පයින්ද කවුද ළිඳේ පයින්වද? මේ පෑන ෂෝක් පෑන. නියම පෑන මේක. පිළිගන්නවද? අවබෝධය නැතිකම තියෙන කෙනෙක්. අර හිතේ මුල් බැහැගෙන තියෙන ආස්වාදී දේවල් ලෝකේ තියෙනවා කියලා. හිතේ මුල් බැහැගෙන තියෙන මේ හිතට එන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පස් ගොල්ලෝ හරි ආස්වාදී කියලා. ඒක නිසා පින්වතුනි මම මේක ෂෝක් කියන කියපු ගම මම කරනවද? ඕක පිළිගන්නවා. දැන් නිකමට හිතන්න මේ පැත්තේ ඉඩම් තියෙනවා කියලා කවුරු හරි ඔබට කියලා තියෙනවා. මේ පැත්තේ ඉඩම් තියෙනවා. ඔබ වාහනේ එනකොට එකපාරට එක්කෙනෙක් කියනවා මෙන්න මෙතන යනකොට ඉඩමක් තියෙනවා. කියවගම මොකද කරන්නේ? ඔබ යනවා. ඔබ ඒක පිළිගන්නවා. ඒකට හේතුව තමයි පින්වතුනේ ඒ ඉඩම නෙමෙයි ඔබගේ ඔළුවේ තිබුණ එක අදහසක් මේ පැත්තේ ඉඩම් තියෙනවා කියලා. මොන ඉඩමද කියන එක නෙමෙයි ඔබ බැලුවේ. මේ පැත්තේ ඉඩම් තියෙනවා. ඒ කියන්නේ පින්වතුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ආස්වාදයි සැපයි සාරයි කියලා හිතන් ඉන්නවා ඔබ. ඒකේ ඇතුලේ තියෙන ඒව නෙමෙයි. කියන්නේ මොකද්ද රූපේ නෙමෙයි. වැටහෙනවද කියන එක? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. මේක පැකට් එකක්නේ තියෙන්නේ. රූප. රූප කිව්වහම මේක ඇතුලේ ඕනේ තරම් රූප තියෙන්න පුළුවන්. රූප රූප හෙවත් ඇහැට පේන ඒවා. ශබ්ද රූප හේවත් කනට ඇහෙනේවා. ගන්ධ රූප හේවත් නහයට දැනෙනවා. ආදී වශයෙන් රූප ඕනේ තරම් මේකේ තියෙනවා. ඔය පළමු කොට ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගෙන ඉන්න පින්විතනේ මේක ඇතුළට ආපු රූපෙ නෙමෙයි. මෙන්න මේක රූප කොටස. මනට එන රූප කියන කොටස හරි ආස්වාදී කියලා. එහෙම හිතන් ඉන්න හින්දා තමයි පින්විතනේ කවුරු හරි මේක ෂෝක් කියලා කියපු ගම ඒක ගන්නෙ. මොකද ඔබ ලෑස්තියෙන්මයි ඉන්නේ ඒක ගන්න. ඔබ දන්නව හොඳයි කියලා ඒක. තව එකක් ගමු. අපි දැන් පිළිකාවලට හොඳයි ආත්තා. වැලි ආත්තා හොඳයි පිළිකාවල. දැන් ඔබ එහෙම දන්නවා හොඳයි කියලා. කෙනෙක් කියනවා මේ වැලි ආත්ත ෂෝක් මොකද කරන්නද ගාල ගන්න අහන්නේ. එහෙම නැත්නම් අපි දු මොකක් හරි ලෙඩකට අඹ හොඳයි කියලා කියනවා. මොනවා හරි කමන්නේ අඹ හොඳයි කියලා කියනවා. දැන් ඔන්න කෙනෙක් දෙනවා මේ යාපනයේ අඹ. මොකද කරන්නේ? ආයි විමසනවද මොකද? නෑ, ඇයි අඹ හොඳයිනේ. ගත්තා. අඹ හොඳයිනේ. එද ඔය එන ඕනේ අඹයක් ගන්නවා. රූප ආස්වාදයි. ඒක නිසා මොන රූපයාවක් ගන්නවා? වේදන ආස්වාදයි. එහෙනම් මොන වේදනාවවත් ගන්නවා? සංඥා සංකාර විඥාන ආස්වාදයි. ඒක නිසා මොනව කිව්වක් ගන්නවා? මෙන්න මේ පහට තියෙන විකෘති මානසිකත්වයයි අපි අයින් කරගන්න ඕනේ කියන්නේ. නැත්තම් දෙන දෙන ඒවා ගිලිනවා. ආයි කතා දෙකක් නැහැ. අසත්පුරුෂෙක් මොකද්ද කිව්වේ? ඒක ගිලලා දාන පටස් ගන්න. මේක දිහා බලන්න, මේක මේකෙන් ගිහිල්ලා ඕනම් බලමු. දැන් අවිද්‍යාවෙන් ගත්ත නිගමනය මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයි සැපයි සාරයි. එහෙනම් ඒ තුලින් හැදෙන බවක් තියෙනවා නම් ඒක සුභයි. ඔන්න ගත්ත නිගමනය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා හම් වෙනවා නම් හරි. ඒවට උපාදාන වුණාට පස්සේ තමයි බෙදෙන උපාදාන ස්කන්ධ කියන ඒවා හැදෙන්නේ. මේවා ස්කන්ධනේ. මේ හිතෙන් ගත්ත මේ ස්කන්ධේ තණ්හාව හැල්ලා උපාදාන කරගත්තාම මොකද වෙන්නේ? දැන් උපාදාන ස්කන්ධ. උපාදාන ස්කන්ධ වලින් බව හැදෙනවා. භව නිසා ජාති වෙනවා. ඊට පස්සේ ගිනි ගන්නවා. නමුත් අපි මෙතන හිතාගෙන හිටියේ මොකක් කියලාද? මේවා ආස්වාදයි සපයි සාරයි කියලා. නමුත් ඒවා එහෙම අරගෙන ගිහිල්ලා බැලුවට පස්සේ තනිකරම මොකද තියෙන්නේ? ගිනි ගොඩක් විතරයි. මේවා ආස්වාදයි කියලා කියන්නේ එක හේතුවක් කියන්නේ. එහෙනම් බුද්ධිමත් මිනිස්සු විදිහට කියන්න එපා මේවා කිව්වේ හින්දා කියලා. මම රහසක් කියන්නද ඔබට? අර අරයා කිව්ව ඔබ මහ ගොන් තඩියෙක් කියලා. දැන් පිළිගන්න. මේ කොලේ අස්සම් කළ දෙන්න. මං ගොන් තඩියෙක්, මං ගොන් තඩියෙක්, මං ගොන් තඩියෙක් කියලා අස්සම් කළ දෙන්න. ලැජ්ජ නැද්ද පින්දනේ? දෙන්න එහෙම එපා ඔය උත්තරේ. මොකක් කියලාද? මං අහද්දී ඔබ කොහොමද කියන්නේ මේ රූප ආස්වාදයි කියලා? සැපයි සාරයි කියලා කොහොමද කියන්නේ? ස්වාමීනි අරයා කිව්වා. එයා කිව්වා කියන්නේ නැතුව පිහිනෙන්නේ මට ඒක හේතුවක් කියන්න ආසාද වෙන්නේ. අපි ගමු. ඔය ක්‍රමයට අපිට ඕන එකක් කරන්න පුළුවන්. මේක අරගෙන ඔහේ හිතා ගන්න දෙන්න. මල් බොගුර. මල් පොගුර. ඇයි? අරයා කිව්වා. මල් පොකුර. ඇයි? අරයා කිව්වා. දැන් ඔබට hina වෙන්නේ ඇයි? මම හරක් වැඩන්නේ හැමදෙන්න ඔය කරන්නේ කියලා නේ. ඉතින් හරක් වැඩ කරන්නේ කවුද? හරක් නේන්න. ඒකනේ බින්දුනේ මේ ගිනි කකා සසර යන්නේ. අර අහිංසක තාත්තට වෙන බෑ. ඕන කෙනෙක් ඇයි ආසාද කියන්න උත්තරයක් දෙන්න. අර උත්තරේ කියන්න බෑ බෑ. අරයා කිව්වා, මෙයා කිව්වා, ටීවී එකේ ඇඩ් එකක් ගියා. ඔව එහෙම කියන්න එපා. බුද්ධිමත් මිනිසුන්ට ඔහොම කියන්න පුළුවන්. අරයා කිව්ව හින්දා ආසාදේ කියලා. කියන්න ආසාද උනේ කොහොමද කියලා. එහෙම කියන්න බෑ නේද? ආසාදුනේ කොහොමද කියලා. ඉතින් පුදුමයි නේද ඉතින් ඒක. මේ දුක්කින් දිනවා ආසාදයි කියලා ගත්ත නිසා. ඇව්වහම ඇයි ආසාදයි කියලා ගත්තේ කියලා. දැන් ඒකට උත්තරයක් නැහැ. අර ශාක්‍ය කෝණියේ යුද්ධ වෙලාවේ රජුරුවන්ගෙන් ඇහුවාම කියන මොකද ඒ ගහගන්නේ? මන් දන්නේ නැහැ, ඇමතිලා තමයි දන්නේ. ඇමතිලා නේද? අපි දන්නේ නැහැ, මේ අනික් අය තමයි දන්නේ. ඇයි ඔය? ඒ අපි දන්නේ අනිත් අය තමයි දන්නේ. ගිහිල්ලා අන්තිමට කිව්වා අපි නම් දන්නේ නැහැ, මේ ගොවියෝ තමයි දන්නේ. ගොවියෝ කිව්වා අන්තිමට මොකක් කියලාද? මෙන්න මේ ගඟේ වතුර වේදා ගන්න බැරුව අපි මේ යුද්ධ කරන්න කියලා. රජවරුන්ට ඕනුනේ යුද්ධ කරන්න. ඒකේ මූල බීජය දන්නේ කවුරු විතරද? අර ගොවිය විතරයි. එන රජවරු නිකන් විහින්නේද ඔය දුක් විඳින්නේ? ඇව්වහම මොකද ඔය අතපය කපා ගත්තේ? යුද්ධ කළා. ඇයි ඒ? දන්නේ. නැමෙ මහා යුද්ධයක් කළා, මහා ගින්නක් හදාගත්තා. ඇයි ඒ? ඒක දන්නේ. අපි යුද්ධ කළා. ආස්වාදයෙන් හින්ද ගත්තා. ආස්වාදුනේ කොහොමද? ඒක නම් දන්නේ. පුදුම කතාවක්නේ කියන්නේ පින්වතුනි. මට එක හේතුවක් කියන්නකෝ පින්වතුනි. මේක ආස්වාද වෙන්නේ මේ රූපය ආස්මේ රූප ආස්වාදයි කියන එක හේතුවක් කියන්නේ. මට ඒ ඇති හොඳටම. නිල් පාට ආස්වාදයි කියන හේතුවක් කියන්නේ. ළමයා ඉස්කෝලේ අරයි යනවනම් උදේට කන්න හදලා දෙනවනම් දෙරේට බේතක් එහෙම කරලා දෙනවනම් නිල් පාටට ආස්වාදයි කියවට කමක් නැහැ. කවුද නිල් පාට ඉස්කෝලේ අරයි යන ළමයා? එහෙනම් ආස්වාදය කියන්නේ කොහොමද නිල් පාට? ආයේ එන්න වෙන්නේ පරණ තැනටමයි නේද? මොකද්ද? අරයා කිව්වා. කොත්තු ආස්වාදයි. කොත්තු ආස්වාදයි. හරි හරි හරි. ඇයි? ඇයි කොත්තු ආස්වාද වෙන්නේ? එහෙන කොත්තු රසයක් තියෙනවා මගේ ආයේ ආස්වාදේ. ඇයි? ගැඹුරෙන් හිතන්න මම මේ කියන කාරණා. කොත්තු රස ආස්වාදුනේ කොහොමද? කොත්තු රස ආස්වාදුනේ කොහොමද? නිල් පාට ආස්වාද වුණේ කොහමද? ඇයි රතු පාට? මොකද රතු පාට කරපු වරද? හිතාගෙන හිතාගෙන ගිහිල්ලා බලන්න. මේ කාලේ අලුහම ආස්වාදයිද? මේ දැන් කාලේ අලුහම කියලා එන්නේ හරහම එන්නේ. ඒක ආස්වාදයිද? නෑ. රජුරුවන්ගේ කාලේ ඈ ආස්වාදයි. පෙතිගෝමර වට දිලෙන අරසිනනේ ඈ. අර මතුවෙන අලුහම නේද පෙතිගෝමර කියන්නේ? දැන් මේ වීඩියෝ පලාට කියන්නේ මිනිස්සු එක එක දැක්කොත් එහෙම. අර පිපෙන අලුහම් කියලා කියන්නේ ඒ කාලේ පෙති ගෝමර. ඒවා තියෙනවනම් රජුරුවන්ගේ ඩිමාන්ඩ් එක වැඩි. ඒ නෝනට අන්තපුරේට ගිය හැටි. දැන් කාලේ මේව තිබුණොත් එහෙම මොකද වෙන්නේ? බල්ලෙක් වක් අහද බඳින ගන්නේ. ඇයි දැන් ඒකට කියන්නේ මොකක් කියලාද? හැම රෝගයක් කියලා ඒක. මට කියන්නකො අලුහම කියන එක ආස්වාදයිද නැද්ද? ආස්වාදයි නම් ආස්වාදී කියන හේතුව කියන්නේ ආස්වාද නැත්නම් ආස්වාද නැති වෙන හේතුව කියන්නේ. මං කියන්නේ ආස්වාද නැති වෙන නිසා පෙළෙනවා කියන්නේ නෙමෙයි. පෙළෙනවා කියන හේතුව අපි ගාව තියෙනවා. පෙළෙන සුළුයි කියන්නේ. මං කියන්නේ ආස්වාදද ආස්වාද නැද්ද? හේතු කියන්නේ බලන්න. මේක ආස්වාදයිද ආස්වාද නැද්ද? හේතු කියන්නේ. මේක මකන්න පුළුවන් හින්ද හැම නෙමෙයි. මේක. මේක. ආස්වාදයිද ආස්වාදී නැද්ද? හේතු කියන්නේ. මොකද අපි දැන් මේක විද්‍යාඥයන්ගේ යුගයේනේ ඉන්නේ. නේද? දැන් උඩින් මැසේජ් එක ගැන අපි කතා කරන්නේ නැන්නේ. අපි හැමදෙස්සෙම අපි දන්නවා හේතුවක් තියෙනවනේ. බුදුහාමුදුරුවෝ කියපු දේශනාව විද්‍යාඥයෝ එහෙම මුදුනේ පිළි අරගෙන තියෙන්නේ. විද්‍යාඥයෝ කවදාකක් කියන්නේ මේක දෙයියෝ දීප එකක් කියලා. සෝඩියම් ක්ලෝරයිඩ් කොහොමද හදුවේ? දෙයියෝ දැම්මනේ. එහෙම කියන්නේ නෑ. දීව ලෝකේ තිබ්බ ලුණු කැටයක්, ඒ ලුණු කැටේට පයින්ක ගහුව දෙයියන්ට කේන්ද කියලා. ඊට පස්සේ ලුණු කැටේ පෙරලා දීව ලෝකේ ගැට්ටෙන් වැටුණා. වැටෙන කෙනින්ම මහා ටැංකියකට වතුර ටැංකියක් තිබ්බ ලොකු ටැංකියක්. ඕකට තමයි වැන්නේ. ඊට පස්සේ දාගෙන ඉඳලා ඕක ලුණු රහයි. විද්‍යාඥයෝ ඕක පිළිගන්න ලෑස්තිද? විද්‍යාඥයෝ ගැන හරක් නෙමෙයි මේ. මම විද්‍යාඥයෝ පිළිගන්න කැමති නෑ පේනද? විද්‍යාඥයෝ කියන්නේ සෝඩියම් හැදුනේ, සෝඩියම් ලවණ එකතු වෙන, සෝඩියම් අයනයි, ක්ලෝරයිඩ් අයනයි දෙක එකට එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක සිද්ධ වුණා. ඒ ලවණ සාන්ද්‍රණයක් තියෙනවා මහ මොහොතේ, ගොළු මොහොත කියන එකේ තව ඊට වඩා ලවණ සාන්ද්‍රණේ වැඩි. ලවණ සාන්ද්‍රණේ වැඩි නිසා තමයි ඔබට පුළුවන් වෙන්නේ පොතක් ඔන්නම් පොතක් පත්‍රයක් කියවන්න ඒක ගිලිලා ඉවරලා. මොදෙක ඔබ ගිලෙන්නේ නැහැ. ලවණ සාන්ද්‍රණය වැඩි. ඊට පස්සේ කියන උඩුකුරු තෙරපුම, ආකිවිනිස් නීමේ දාන, ඔය ඔක්කොම කරලා ඉඳලා පෙන්න උඩුකුරු තෙරපුම වැඩි. ඒක නිසා ගිලෙන්නේ නැහැ. ඔය ආදිවාසීන් ඔක්කොම. දැන් ඒ කාලේම පිංගදනේ. ඔය දෙයියන්ගේ මෝඩ අදහස් තියන් ඉන්න මිනිස්සුන්ට. කිව්වොත් එහෙම. වතුරු බාල්දියක් දාපන්. දෙයියෝ ඉන්නවා මේ මේක යට. ලිඳේ. ලිඳේ දෙයියෝ ඉන්නවා. දාපන් වතුරු බාල්දිය මම හොප්පු කරලා පෙන්නන්න. දැම්මා. දැන් ඔක උඩට උස්සපන්. බරයිද නැද්ද? ආ දැන් ඔක වතුරට අතහැරපන්. දැන් වතුර දිගේ උඩට දහම් බලන්න. බර අඩුද නැද්ද? එහෙනම් දෙයියෝ ඉන්නවද නැද්ද ඔක ඇතුලේ? ඉන්නවා. ආන්ගේ දෙයියව හොයලා දුන්නා අකිමිනිස්. ඒ ලින්දේ ඇතුලේ හිටපු දෙය දෙයියව කවුද කියලා දෙයියෝ. ඒ දෙයියෝ තමයි. තමයි කවුද? උඩුකුරු තරමම. අප්‍රස්ත එක. එහෙනම් දැන් විද්‍යාඥයන්ට කියන්න පුළුවන් ද මේ විදිහට දෙයියෝ මැව්වා කියලා මේව? නෑ. අහනම් ආස්වාද කියන එක දෙයියෝ මවප එකක් නෙමෙයිනේ. එහෙනම් මට ඔබ කියන්න වෙනද මේක ආස්වාදයි. හා. ඇයි හේතු? ආස්වාද නෑ. ඇයි හේතු? පිළිගන්නේ යන්න වෙනව නේද පිළිගන්නේ අර? අර මේ ගල් දෙකක් අතුල්ලලා ගිනි ගත්ත යුගයට යන්න වෙනව නේද පිළිගන්නේ? ගින්දරට දෙයිය විදියට සලකපු යුගයේද? ඒ මානසිකත්වයක් නෙමෙයිද පින්දුනේ අන්තිමට අපිට තියෙන්නේ බලන්න. මේ කිසිම හේතුවක් නැතුව නේද පින්දුනේ ආසාදේ කියලා අරන් තියෙන්නේ. හිස් වෙච්ච, බොල් වෙච්ච, අසාර වෙච්ච, හර නැති දෙයක් මේ තියෙන්නේ පින්දුනේ. ඒක ඔප්පු වෙන්නේ නැද්ද? ඔය ඔබගේ නිරුත්තර ස්වභාවය හිස් වෙච්ච, බොල් වෙච්ච, අසාර වෙච්ච, හර නැති දෙයක් බව නෙමෙයිද ඔප්පු කරන්නේ ඔය? කොහොමද ආසාද වුනේ නේද? බලුතලිය කියපු පමණින් ආසාදේ ගත්තා නම් පින්විතනේ ඒක බලුවා නම් මේක බලු වර්ගය වෙන්නේ නැත. කරන්න දෙයක් නැහැ පින්විතනේ බලු වර්ගයේ ඉඳගෙන ඕක අපි ගත්තේ. මේ අහ කියන දේවල් ආස්වාදයි කියලා ගත්තා පින්විතනේ එක එකට කහුම් ගන්න දේලා. ඒකට ඇහුම් කන් දීලා එහෙම උනේ හේතුව තමයි පින්විතනේ අපේ ඔළුවේම දෘෂ්ටිගත වෙලා තියෙන එක දෙයක්. මොකද්ද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ආස්වාදයි සැපයි සාරයි කියලා කොහෙන් ආවද කියලා හිතා ගන්න බෑ. මේ කියන කෙලීම පෙට්ටි, මේ රූප කියන පෙට්ටියම ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගෙන ඉන්න නිසා පින්විතනේ දැන් අය ඇවිල්ලා කියන්නේ මේ මල, මේ සද්දේ, මේ ගන්ධේ එහෙමයි ඒගොල්ලෝ දැන් ආස්වාදයි කියන්නේ. ඉතින් කියපු ගමන් ගන්නවා. ඇයි? අඹ හොඳයි නෑ. රටාව කොහොමද? කර්ත කොළඹන් කොහොමද? යාපනය කොහොමද? තව තියෙනවද මොනවා හරි? මැලේසියෙන් කොහොමද? තියෙනවද මැලේසියෙන් නම්බ කියලා? ඒ රඹුටන් දෙය තියෙනවා. හරි. තව තියෙනවද? ඒව හොඳයි. ඇයි? මොකක් හොඳ හින්දාද? රූප හොඳ හින්දා. ඒක හැබැයි අම්බ හොඳ හින්දායි ඒව හොඳ. එහෙනම් රූප හොඳ හින්දා ඔය ඔක්කොම රූප හොඳයි කියලා ගන්න. කවුරු හරි දිස්තිගත කරන්න හරි ලේසියෙන් පින්වදින රූප හොඳයි කියලා හිතන් ඉන්නේද? කොහොමද පින්වදින රූප හොඳ වෙන්නේ? ඒකයි ඔය සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා කියන්නේ පින්වදින මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පැකට් ඇතුලේ තියෙන ඒවා නෙමෙයි පැකට් අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි කියලා වැටහෙනවා. පැකට් පැකට් එකම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි කියලා වැටහෙනකොට පින්විතනි අර තිබිච්ච දෘෂ්ටිය කඩලා යනවා. කොයි පැත්තට තිබිච්චද? ආස්වාදයි සැපයි සාරයි කියන දෘෂ්ටිය කඩලා ගිහිල්ලා පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි කියන දෘෂ්ටියට එනවා. මේ පැකට් පැකට් ඇතුලේ නෙමෙයි පින්විතනි. පැකට් ඇතුලේ තියෙනවා එකකින් එකකින් ගන්න ගියොත් එහෙම ජීවත් වෙනවා වගේ කාලයක් ජීවත් වෙනවා තමයි නිවන් දකින්න. එහෙම අවශ්‍ය නැහැ. පැකට් එක දැන් දහසක් නයින් ප්‍රතිමන්දිතයි. හා කියන්න බලන්න එන්න. ඔන්න දැන් සෝතාපන්න කෙනෙක් අපි ඇක් කරමු. රූප වේදනා සංඥා සංකාර විඥාන පැකට් ගත්ත කෙනෙක්ම ඇතුලේ මොනවත් නෙමෙයි පැකට්. ඒවා අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි කියලා දෘෂ්ටිගත වෙලා ඉන්නේ දැන්. හා දැන් ඔබ කියන්න එක. අරමුණක් ගේන්න කියන අරමුණ. අඹ. ඔයාගේ අරමුණ. අඹ කියන එක ආපු ගමන් මොකද කරන්නේ? දැන් ඔය අඹ කියන එකේ රූප කොටස වැටෙන්න යනවා කොහෙටද? රූප පෙට්ටියට. දැන් රූප පෙට්ටියේ දෙක වැටිච්ච ගමන් මොකද කරන්නේ? ඉතින් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි. ඇයි රූප පෙට්ටිය සම්බන්ධව අපි අදහස මොකද්ද? අනිත්‍ය දුක්ඛ යනත්ත යසුබයි. ඔබ අඹ කියනවා. අඹ කියපු ගමන් ඒකේ රූප කොටස ඒකේ වදිනවා. වේදනා කොටස යට ඒකේ වදිනවා. සංඥා කොටස යට ඒකේ වදිනවා. සංඛාර කොටස විඥාන කොටස කියලා පෙට්ටි පහේ වදිනවා ඉතින්. නමුත් පෙට්ටි පහම අපි අරන් තින්නේ දැන් මොකක් විදියටද? අනිත්‍ය දුක්ඛ යනත්ත යසුබයි. ඔන්න එකක් කැඩුවා. තව එකක් කිය. නිල් පාට. පෙට්ටි පහටනේ වැටෙන්නේ ඕක ඇවිදින්න. පෙට්ටි පහේ අපි අරන් තින්නේ කොහොමද අපි? අනිත්‍ය දුක්ඛ යනත්ත යසුබයි. දැන් නිල් පාට එල වැදුනට වැඩක් තියෙනවද? නැහැ. දෘෂ්ටි ගන්න බෑ දැන්. හරි තව එකක් කිය. කොත්තු. එහෙනම් දැන් දහසක් නැින් ප්‍රතිමන්විත නැද්ද? දැන් පිටුදුනේ ඇතුළට මොනවාවත් වැඩක් නැහැ නේද? ඇයි කෙලිම කවර ටිකම අනිත්‍ය දුක්ඛයි අනත්තයි අසුභයි කියන තැන තියාගෙන ඉන්නේ. එහෙනම් ඔය කවර ඇතුළට දැන් මොනවාවත් වැඩක් නැහැ. මොන උතන්ටයි සෝතාපන්න ඵලය කියලා කියන්නේ? දැන් අලුතෙන් දෘෂ්ටි ගන්නන්න බෑ ලෝකේ ආස්වාදයි සපයි සාරයි කියලා. එහෙනම් අලුතෙන් දුකක් දෙන්න බෑ ඔබට කවදාවත්. ඒ කියන්නේ කාපු දුකට තමයි දිගටම කාගෙන යන්න තියෙන ඉතුරු ටික කරගන්නක. සතර අපාගත වෙන තියෙන සීලුම ඒවා අහුතු වෙලා එනවා එහෙම. සෝතාපන්න ඵලය කියන්නේ ඔන්න ඔතනට. අනිත්‍ය දුක්ඛ අනත්ත අවබෝධ වීමෙන් තමයි සෝතාපන්න ඵලයටපත් වෙන්නේ. දැන් අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගන්න තමයි පටිච්ච සමුප්පාදේ පාවිච්චි කරන්නේ. ස්කන්ධ පාවිච්චි කරන්නේ. ඊළඟට චතුරාර්ය සත්‍ය පාවිච්චි කරන්නේ. මේ ඔක්කොම කරන්නේ පින්විතනේ ඒක අවබෝධ කරගන්න. අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගන්න. දැන් මේක දිහා බලලා කියන්නේ නිච්චද අනිච්චද? නිච්චද අනිච්චද? අනිච්චයි. ඇයි? දැන් අග තියෙන්නේ ආස්වාදයද පෙලිල්ලක්ද? පෙලිල්ලක් නෙමෙයි. මේ ගිනි මේ බව හැදිලා ಜಾති හැදිලා ඒක වැය වෙලා යනකොට පින්විතනේ කාටද ඉවසන්න පුළුවන්? දියේ ගිරෙන්න යන මේ අන්තිම හුස්ම පොදේ යනකොට මේ විදිහට ඉවසන්න පුළුවන් කාටද? අන්න ඒ වගේ එකක්. ඒක කායිකව දැන්නම මේක මානසිකව. මහා දාහයක් තියෙන අන්තිමට එහෙනම් මේකදී මෙතන ආස්වාදය කියලා ගත්ත එක වැරදීනේ. බලන්න ආස්වාදය කියලා ගත්ත එකෙන් වෙච්ච හෙනගෙඩිය කොච්චරද කියලා. ආස්වාදය කියලා ගත්ත එක නිසා මේ ඔක්කොම ගිනි කඳන් වලට හේතුව. ආස්වාදය කියලා අරගත්තට පස්සේ වින්නදනේ සැපක් වෙනවා නම් තව කමක් නැහැ. මොකද්ද උනේ? ගිනි කඳක් විතරයි උදා වුනේ ඉතින්. එහෙනම් මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාදාමය තුළ අපිට පේන්නම තියෙන දෙයක් තමයි අනිත්‍ය ස්වභාවය. සැපද දුකද මේ තියෙන්නේ? දුක. එහෙනම් බින්දුනේ මෙතන තියෙන සැප ස්වභාවයද දුක් ස්වභාවයද? දුක් ස්වභාවය. අපි මේ පටිච්ච සමුප්පාද ක්‍රම මේ දවේ හැම එකක්ම ඉගෙන ගන්න ඕන ඕකට බින්දුනේ. පටිච්ච සමුප්පාදයේ ඕනේ තරම් විභංග තියෙනවා. ඔහු විභංගගත කළාට පස්සේ ඇති වෙන සිර රාග පටිච්ච සමුප්පාදයේ, දේශ පටිච්ච සමුප්පාදයේ, මෝහ පටිච්ච සමුප්පාදයේ, ලෝභ පටිච්ච සමුප්පාදයේ, අලෝභ පටිච්ච සමුප්පාදයේ, අර පටිච්ච සමුප්පාදයේ, මේ පටිච්ච සමුප්පාදයේ. මොකද්ද ඔකෙන් ගන්න තියෙන්නේ? මොකද්ද ඔකෙන් ගන්න තියෙන්නේ? එකයි. මොකද්ද ඒ? අනිච්ච බව. රාග පටිච්ච සමුප්පාදයේ ඉගෙනගෙන බලන්න මොකද්ද අන්තිම වෙන්නේ තියෙන්නේ? අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව. දේශ පරි සමුපාද ආරම්භන්න මොකක්ද අන්තිමට ගන්න තියෙන්නේ? අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව. මොහ පරි සමුපාද ආරම්භන්න මොකක්ද ගන්න තියෙන්නේ? අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව. ඔන්න ඔය ටිකයි පින්වතුනි මේවෙන් තේරුම් කරන්න හැමදෙස්සෙම. හිතක් හිතක් නැහැ ඔබට තේරුම් කරවන්නේ අනිච්ච දුක්ඛ අනත්ත බව. එහෙනම් මේ උඩේව අනිච්ච දුක්ඛ අනත්තයි මිසක් නිත්‍ය සුඛත් නෙමෙයි. නිත්‍ය සුඛත් කියලා ගත්තට පස්සේ වෙන දේ ඔබට පේන්න තියන යට. ඕකෙදි ගන්න දෙන වටිනම කාරණා මෙන්න මේක පෙන්වතන. ආස්වාදී දෙයකට තණ්හා කළොත් ආස්වාදේ ඉන්න ඕනේ. පෙළෙනව නම් 10ටපත් වෙනවා. ඔය තණ්හා කළ තියෙන්නේ ආස්වාදී දෙයකට නෙමෙයි. ඔය තණ්හා කළ තියෙන්නේ මොකටද? අනිච්ච දෙයකට. පෙළෙන සුළු දෙයකට. හරිනේ බේදනි, පෙළෙන සුළු දෙයකට තණ්හා කළාම දුක. ආස්වාදී දෙයකට තණ්හා කළාම දුකක් එන්නේ විදිය නෑ. එහෙනම් යත දුක නම් තියෙන්නේ පින්විතනේ. උල තියෙන්නේ මොකද්ද? දුක් දෙන ස්වභාවය, දුක් දෙන සුළු බව. යට පෙළෙනව නම් පින්විතනේ උඩ තියෙන්නේ මොකද්ද? පෙළෙන සුළු ස්වභාවය. ඔබට මේක තුලිනුත් ඕකම තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. සත්‍ය තුලිනුත් දැක ගන්න පුළුවන් වෙන්නේ ඕකමයි. මේක අනිත්‍යයි, දුක්ඛයි, අනත්තයි කියලා. ඇයි මෙතන මොනවද හම්බෙන්නේ? දුකයි 10යි විතරයි පින්විතනේ. පෙළෙන ස්වභාවය දුකයි 10යි ওই ටික විතරයි මේකෙත් අග තියෙන්නේ. එහෙනම් මේකේ මුල මොකද්ද තියෙන්නේ? අනිච්ච දුක්ඛ අනත්ත. දැන් බලන්න. අනිච්ච ප්‍රස් තණ්හාව තමයි මොකක් වෙන්නේද? දුක වෙන්නේ. හරිද මේක? අනිච්චට තණ්හා වුණොත් දුක වෙනවා. හරිද? දුක කිව්වා පිළීම කියලා දාමු කොන්න. හා. අනිච්චට තණ්හා වුණොත් පෙළෙනවා. නැත්තම් දුකටපත් වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්විතනි අනිච්ච තියෙන තැනකට තණ්හාවට එන්න බැහැ. මේක අපි මේට කලින් කතා කළා ගොඩක් වාරයක්. මේක තමයි හොඳම තැන පින්විතනි මේක තේරුම් ගන්න. මේ ඔක්කොම තේරුම් කරවන්නේ මොකද්ද? අනිච්ච දුක්ඛ අනත්ත බව. ඔබගේ ජීවන චක්‍රය ඇතුලින් පෙන්වන්නේ මේ. පටිච්ච සමුප්පාදය කියන්නේ ලෝක ස්වභාවය විස්තර කරන හැටි. පටිච්ච සමුප්පාදයේ Nirodhe තමයි ආර්යයන්ගේ සේක. පටිච්ච සමුප්පාදයේ වෙන එක ලෝක සත්‍යයේ හැටි පෙන්වන්නේ. පටිච්චසමුප්පාදයේ නිරෝධයෙන් පෙන්වන්නේ ආර්ය ගමන. මේ තියෙන නිරෝධ කරන ක්‍රමය තමයි. දැන් බලන්න අනිච්චට තණ්හා වුණොත්, ඒ කියන්නේ පෙළෙන සුළු බවට තණ්හා වුණොත් පෙළෙනවා. ඔක ඉතින් කියන්න දෙයක්ද? පිච්චෙන සුළු දෙයක් ඇල්ලුවොත් මක් වෙනවද? බලන්න පුදුම බුද්ධියක් තියෙන ඔබට. ඈ? ඒක කියන්න පුළුවන් වුණා කියන්නේ සෙන්ගතනේ මහාචාර්යවරු. පෙළෙන සුළු දෙයක් ඇල්ලුවාම පිච්චෙනවා කියන්නේ? නැත්නම් පිච්චෙන සුළු දෙයක් ඇල්ලුවාම පිච්චෙනවා කියන්නේ පොඩි මොලයක් දෝනේ. බෑග් එකෙත් මොලේ දන්නේ තියෙන්නේ. ඕක ඕනේ ගොන් තඩියෙත් දන්නවනේ පින්ගතනේ ඉතින්. එහෙනම් මේකත් එහෙමනේ පින්ගතනේ. මේකයි දේ දෙන්නේ මිනිස්සුන්ට. පෙළෙන සුළු දෙයට තණ්හා වුණොත් පෙළෙනවා. නමුත් මේක ඉම්පොසිබල් පින්ගතනේ. මේක වෙන්න බෑ මේ ලෝකේ. මොකද පෙළෙන සුළු දෙයකට කවුරුත් තණ්හා කරන්නේ නැහැ. අන්න එහෙනම් පින්වතුනි මෙතන තියෙනවා ලොකු ගැටලුව. මේ ලෝකයේ මුලාවටපත් වෙච්ච තැන දැන් එනවා. මොකද්ද?
මේ අනිත්‍ය වටේ. නිත්‍ය ගාලා තියෙනවා.
අනිත්‍ය වටේ නිත්‍ය ගාලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් පේන්නේ අනිත්‍ය නෙමෙයි. දැන් පේන්නේ මොකද්ද? නිච්ච. නමුත් තියෙන්නේ මොකද්ද? අනිච්ච. ඔන්න ඕකයි හෙන ගෙඩිය. ඕක තමයි අපි හක්කපටස් එක ගැන කතා කළේ. අලියව අල්ලන්නේ මොකෙන්ද? හක්කපටස් එක දැම්මොත් අලිය විකයිද ඕක? නෑ. මොකක්ද දැම්මහමද විකන්නේ? දිවුල් ගාලා දාන්න ඕනේ. අලියවත් අහුවෙන්නේ නැති එකට මිනිහෙක් අහුවේ කියලා හිතන්න බෑනේ. නිකන් හක්කපඩස් එකක් දාලා තිබ්බට අලියා කවදක්වත් ඕක හපන්නේ නැහැ. නමුත් ඔය හක්කපඩස් එක දානවා දියුල් ගෙඩියක් අරගෙන මදේ අයින් කරලා ඇතුළට හක්කපඩස් එක දාලා වහලා දියුල් ටික වටේ ගාලි වෙරලා තියෙනවා අලියා එන පාරේ. අලියාගේ හොඬ වලට දැනෙන්නේ මොකද්ද? හක්කපඩස් සුවඳ නේද? ඈ? හක්කපඩස් සුවඳ එහෙම දැනන නම් මොකද වෙන්නේ අලියා? පණේපා කියාගෙන දුවයි. නමුත් දැනුනේ මොකද්ද? දෙවුල් සුවඳ දැනෙච්ච නිසා පින්වතුනි දැන් තණ්හා වෙන එක නතර කරන්න බෑ. නමුත් මතක තියාගන්න පින්වතුනි දෙවුල් සුවඳ දැනුනේ හක්කපටස් වල. ඇත්තටම තියෙන්නේ හක්කපටස් පින්වතුනි. නමුත් සුවඳින් දැනුනේ දෙවුල්. ඒක නිසා තමයි තණ්හා වුනේ. තණ්හා වෙච්ච එක මම මොකද උනේ පින්වතුනි? පිපරුවා. තෙලුණා දුකටපත් වුණා. අනාථ වුණා. තෙලුණා දුකටපත් වුණා අනාථ වුණා. මේ ලෝකේ ඔය හැම එකක්ම මොකද්ද? ඔය තියෙන්නේ. පෙළෙනව නම් දුකටපත් වෙනව නම් අනාත වෙනව. ලෝකේ ගැන බලනව නම් තග්ගාල යන පටිසමුපාදේ. මේ මැද ඒව ඔක්කොම මුහුත් දැන් එහෙම වුණ නැහැ නේ මේවා දැන්. නේ? කරන් තියෙන එකද මම? අවිද්‍යාව, අபிසංකාර, ඕන්න වේදනා දාගන්, භව, ජාති ගිනි. කවදා හරි දවසක දහම පොඩ්ඩක් යටපත් වෙලා දැන් විවිධක ධර්මයේ වෙනස් වෙලා මොන හරි වෙලා අපි හිතමු නාම රූප සලආයතන පස්ස කියන ඒවා දැන් නැහැ. නිවන බැරි වේද? නිවන බැරි වේද? පුළුවන් පින්වතුනි අපිට මේකෙන් ඕනේ කරලා තියෙන්නේ මොකද්ද? මේකෙන් ඕනේ කරලා තියෙන්නේ පින්වතුනි මෙතන මේ නිච්චයි කියලා ගත්ත එක නිච්ච නෙමෙයි අනිච්චයි කියලා බලන්න. අත්දැකීමෙන්ම බලන්න මේක. ගිනි මේ උදා වෙන්නේ. නිකම නිතර බලන්න පින්වතුනි මේ අග සැප හැම තියෙනවනะ. මේ අපි ජීවත් වෙන වැඩ පිළිවෙල තුළ අපිට සැප ඉන්නේ මේ. එහෙනම් ඉතින් බුදු කෙනෙක් ලෝකෙට එන්න අවස්ථාවක් නැහැ. අපිට ජොලියේ ඉන්න තියෙන්නේ අපි හැමෝටම. නමුත් අග සැප නෙමෙයි තියෙන්නේ. දවග තියෙන්නේ මහා ගින්නක්. එහෙනම් අග ගින්නක් තියෙන්නේ. පින්වතුනි මෙතන ගිනි ගන්න ද්‍රව්‍යයක් තියෙන හින්දානේ. එහෙනම් මෙතන පිච්චෙන සුළු නිසා අගමක් වෙනවද? පිච්චෙනවා. ඒකයි ක්‍රමය. එහෙනම් මෙතන තියෙන ස්වභාවය හොඳට තේරුම් ගන්න පිණිසනේ. ඔය කියන හැම රූපයකම දැන් මේක රූපයකට අඳිමු. මොකද එළියේදී?
ඇතුලේ මොකද තියෙන්නේ? අනි
රූපේ වටේ ගාලා තියෙන්නේ මොකක්ද? ඔය තියෙන ඔක රූපේට ආවට පස්සේ රූපේ ඇත්ත ස්වභාවය තමයි අනිච්ච. ඔබ වහන්සේ කොහොමද එහෙම කියන්නේ? මේ තියෙන දර්ශකයේ දාලා තියාගන්න. ඇයි මේ ලෝකේ ගැන තියෙන කොටසනේ මේ තියෙන්නේ? ලෝකේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා මෙතනින් බලන්න. මට වෙන්නන්න පුළුවන් පිංගදින පරිසමුප්පාදයේ හරහා මේක ගිනි කියලා. ඔබ පුළුවන් නම් පරිසමුප්පාදයේ හරහා පේනන්නේ මේක ආස්වාදයේ කියලා. මම වෙන්න. මේක හරහා පේනන්නේ ආස්වාදයේ කියලා. පරිසමුප්පාදයේ ඔබගේ ජීවිතේනේ. ඒක හරහා පේනන්නේ ආස්වාදයේ කියලා. එහෙම නෑ. එහෙම පෙන්වන්න බෑ. හැබැයි මේක පෙළසුලි කියලා පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ. බලන්න එන රූපවල ඕනෙම රූපයක මේ ලෝකෙ දෙකේ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කිය. ඔය ඕනෙම රූප කඳක් ගත්තොත්. ඔය හැම එකකම ස්වභාවය අනිත්‍ය ස්වභාවය. මොකද වටේ තියෙන්නේ මොකද්ද? වටේ කිව්වෙ පින්වතුනි ඒ පිළිබඳ අපි හිතන් ඉන්න එක. මොකද මේ තණ්හා කරන්නේ හිතනේ. දැන් අලි හොඳේට දැනෙන්නේ දියුල් සුවඳ වගේ. එතන හොඳින්නේ අල්ලන්නේ. ඒ වගේ පින්වතුනි දැන් මේ රූපේ අල්ලන්නේ කොහෙන්ද? හිතෙන්. එහෙනම් හිතට දැනෙන්න ඕනේ සුවඳක් නෙමෙයිනේ. හිතට දැනෙන්න ඕනේ මොකද්ද? ඒක සම්බන්ධයි. එයාට හිතාගෙන ඉන්න ස්වභාවයක් ඒ ගැන. එයා දරාගෙන ඉන්න මතයක් හිතට එන්නේ. එහෙනම් මේ රූපය ගැන එයා දරන් ඉන්නවා නිච්චයි කියලා. රූපේ නිච්චයි කියලා දරන් ඉන්න නිසා පින්විතින රූපය අල්ලනවා හොඳට. තණ්හා කළා. නැවත රූපේ මොකද්ද තිබුණේ? අනිච්ච ස්වභාවය. අනිච්ච ස්වභාවය තිබුණා නිච්චයි කියලා හිතාගෙන තණ්හා කළා. දැන් ඉතින් අනාත වෙලා ඉන්න. ඕකයි ගමේ. මේක තේරුම් ගන්න සෙවෙන්නේ හොඳට. මේ මොකක් හරි එකක් තේරුම් ගන්න. අනිච්චමයි කියන එක වැටහෙන්න ඕන. දැන් අනිච්චමයි වැටහෙන්න ඕන කියලා. අයියෝ ඉතින් මේ ලෝකේ අනිච්චයිනේ. නිච්ච වුණා නම් හොඳට ඉන්න තිබ්බනේ. ඒ මානසිකත්වයට આવොත් ඒක වැරදි. ගොඩක් මිනිස්සු අනිච්ච ගැන හිතන් ඉන්න විදිය වැරදි. අර වැඩේ වෙලා තියෙන මේකයි. අර කැමති ලෙස නැහැ කියලා ගත්ත අර්ථය සමහර අය අතින් විකෘති කරගෙන තිනවා. ඒ අර්ථය හරියටම අරගෙන නැහැ. ඒක නිසා දැන් වෙලා තියෙන මොකද්ද? මේක වැටුණා බිම. දැන් කියනවා මොකක් කියලාද? ඒක කැඩුනා. එහෙනම් කියනවා මොකද්ද? අනිච්චයිනේ. ඕක කැමති ලෙස නැහැනේ. මේක ගන්න වෙලාවේ ඉතින් මේක ගන්න වෙලාවෙත් කැමති ලෙස තිබ්බද? තිබ්බද? නෑ. ඉතින් ඒක තමයි බිඳ කියන්නේ මේ කැමති ලෙස නෑ කියන එක ලක්ෂණයක් මේවා තියෙන. කැමති ලෙස නෑ කියන්නේ බිඳදනේ මම ඔබට කිව්වේ අර. ඇන්ටි කියන්නේ ප්‍රති නේද? ප්‍රති නේද? එතකොට ප්‍රතිතණ්හා එකනේ තණ්හාවත් එක්ක යෙදෙන්න බෑ කියන එක. තණ්හාවත් එක්ක විරුද්ධයි. ඒක නෙමෙයි කැමැත්තට නෑ කියන්නේ. කැමැත්ත කියන්නේ මොකද්ද? තණ්හාවට. නෑ කියන්නේ මොකද්ද එහෙනම්? තණ්හාවට නෑ. ඉතින් තණ්හාවට නෑ කියලා කියන්නේ අන්තිමට මේ තණ්හාවල පෙළෙනවා කියන එක නෙමෙයිද? තණ්හාවල දුකටපත් වෙනවා කියන එක නෙමෙයිද? මේ ලෝකේ තියෙන ඕනෑම වස්තුවකට ඕනෑම වස්තුවකට ගියම මේකද මේ වරම් වැඩක් නැහැ නේ. ඇයි? තණ්හා කරන්නේ මේවට නෙමෙයිනේ. මොනවටද? රූප වේදනා සංඥා සංකාර විඥාන වලටනේ. අන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. දැන් ඒක දන්නේ නැති අය කවුරුර ඉන්නවනම්? කලබල වෙන්න එපා. ඒ හිතේ කෝඩ් සිස්ටම් එක. හිතට යමක් එන්නේ ඔය පස් ආකාරයට. ඔය පහම ආවට පස්සේ අපි කියනවා අපි රූපයක් දැක්කා කියලා. ඔය පහම ආවට පස්සේ අපි කියනවා අපි ශබ්දයක් ඇහුවයි කියලා. ඔන්න ඕක තමයි වැඩ පිළිවෙල. එහෙනම් දැන් ඒ ගැන එච්චර හිතලවන්න යන්න එපා. කොහමද ඔය පහ ඉන්නේ අපි ලෝකේ දැනගන්නේ? ඔය පහේම ස්වභාවයක් තියෙනවා. තණ්හාවත් එක්ක එකතු වුනොත් දුක උපදවනවා. එන අනිත්‍යත් පැත්තකට දාලා, පෙළෙන සුළුත් පැත්තකට දාලා, කැමති ලෙස නැති පැත්තකට දාලා එක අදහසක් හිතාගන්න. අදහස වැටහෙනවද ඔබට ඕකේ කියන? දැන් ඔකට වචනේනේ දැන් අපි පටල ගන්න ඕනේ නැත්තේ. අදහස වැටහෙනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන වල යම්කිසි ලක්ෂණයක් තියෙනවා. තණ්හාවත් එක්ක යෙදුනොත් දුකටපත් වෙනවා. තණ්හාවත් එක්ක යෙදුනොත් අනාත වෙනවා. තණ්හාවත් එක්ක යෙදුනොත් මහ පෙලිල්ලකටපත් වෙනවා. පෙලිල්ල කියන්නේ දුකටම නෙමෙයි පෙන්වතුනේ. පෙලිල්ල කියන්නේ නිකම්ම අසහනකාරී ස්වභාවයකට. කවදාවත් සැටිස්ෆයි වෙන්න බැරි. තෘප්තිමත් වෙන්න බැරි. අසහනකාරී ස්වභාවයකට පෙලිල්ල කියලා කියන්නේ. ඒක දුකට පාර කපනවා. දැන් එහෙනම් මට කියන්න. රූපවල තියෙනවා ලක්ෂණයක්. ඒ ලක්ෂණය මොකද්ද කියලා මන් දන්නේ. තණ්හාවත් එක්ක යෙදීමේදී පෙළෙනවා. හරි. ඔබ දාගන්නක වචනයක් ඒකට. ඒ ලක්ෂණයට දාගන්න වචනය. අපි දාගමු. චව් චව්. අර්ථේ වැටුණාද? හරි. නම දාගමු මොකක් කියලාද? චව් චව්. මොකක්ද දැන් චව් චව් කියන්නේ? යම් ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණයයි තණ්හාවයි එකතු වුණොත් දුක හට ගන්නවා. නැත්නම් පෙළෙනවා. ආන්ගේ ලක්ෂණෙට කියනවා මොකක් කියලාද? චව් චව්. දැන් වචනේ වැදගත්ද? අර්ථේ වැටුණාද ඔබට ඕකේ තියෙන? තණ්හාවත් එක්ක හිටින්න බෑ, හිටියොත් ගිනි ගන්නවා. තව ලක්ෂණයක් තියෙනවා. තණ්හාවත් එක්ක හිටින්න බෑ, හිටියොත් දුකටපත් වෙනවා. ඒකද බුරු බුරු කියලා දාගමු. එතන ලක්ෂණ දෙකක් ඉගෙන ගත්තා. එකක් චව් චව්, අනික බුරු බුරු. තව ලක්ෂණයක් තියෙනවා පිංගතනි. තණ්හාවත් එක්ක හිටියොත් එහෙම අනාතෙන් අනාතයට යනවා. ඉතින් ඒකට දාගමු සුරු සුරු කියලා. දැන් හරි. දැන් වඩන්න ඔය තුන බලන්න. චව් චව් සුරු බුරු සුරු සුරු චව් චව් බුරු බුරු සුරු සුරු අර්ථේ වැටෙනවනම් වැඩේ හරි. ඔය කියපු කැමැත්තට නැහැ කියන එකයි පෙළෙන සුළු කියන එකයි ඔය ඔක්කොම එකයි. ඔය ඔක්කොගෙම කියන්නේ තියෙන්නේ තණ්හා විරෝධී. තණ්හා විරෝධී ලක්ෂණ තියෙන ඔය තුනේම. තණ්හාවත් එක්ක යෙදුනොත් එහෙම ගිනි ගොඩක් තියෙනවා. තණ්හාවත් එක්ක යෙදුනොත් තනි කරම ගිනි ගොඩකට එන්නේ. මේ රූපවල ඔන්න ඔය ලක්ෂණ තුන තියෙන්නේ. තණ්හාවත් එක්ක යෙදෙන්න බැරි ලක්ෂණ තුනක් පිටලා තියෙනවා. තණ්හාවත් එක්ක යෙදුනොත් මහා දුකෙන් දුකටපත් වෙනවා. දුකට අකමැති කිසිම කෙනෙක් ඕකට තණ්හා කරන්නේ නැති මෙතන. ඔබ දුකට කැමතිද අකමැතිද? කල්පනා කරන්න ඕනේ දෙයක්. ඈ? මොන්නම් අපි ඕන චෙක් කරලා බලන්න. දුකට කැමතිද අකමැතිද? අකමැති. දුකට අකමැති නම් කවදාවත් බින්දෙන්නේ අනිත්‍ය දෙයකට තණ්හා වෙන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න කිසිම සත්වෙක් අනිත්‍ය දෙයට තණ්හා කරන්නේ නැහැ. එහෙනම් අපිට තේරෙන්න ඕනේ පිටින් යම මේ ලෝක සත්‍යව මේ ලෝකේ සැරිසරවන්න, දුකටපත් කරවන්න, පෙළවන්න, අනාථ කරවන්න. මායාකාරී ක්‍රියාදාමයක් තියෙනවා. අන්න ඒකටයි බය විය යුත්තේ. මොකද මේ මායාකාරී ක්‍රියාදාමය ආස්වාදී කියන ස්වභාවය. සපදනවනවා කියන ස්වභාවය. පැවැත්ම හරි චෝක් කියලා හිතාගෙන ස්වභාවය, නාත වූ ස්වභාවය, සාර ස්වභාවය. ඒකෙන් වට කළා තියෙනවා පින්විතනි මේක. ඒක නිසා ලෝක සත්‍යයට නිච්ච පෙනිච්ච ගමන ඒකට පටිච්ච වෙනවා. නිච්චට පටිච්ච වෙනවා සැප ගන්න කියලා හිතාගෙන. නමුත් නිච්චට නෙමෙයි පටිච්ච වෙලා තියෙන්නේ බලද්දි. නිච්ච ගාපු අනිච්චට. ඒක නිසා ගිනි තියා ගන්නවා දන්නේම නැහැ. මේ විහිං ගිනි තියා ගන්නවා නෙමෙයි පිංගතේ. ඔබ මේ ලෝකෙට ඇලිලා තියෙන්නේ මේක ආස්වාද නිසා. ද නැත්තං ආස්වාදයි කියලා හිතන් ඉන්න නිසා. ඕක තමයි අවිද්‍යාව පිංගතේ. ඕක විද්‍යාවටපත් වෙන්නේ හරි ලේසියෙන්. කොහොමද? ඇත්ත දැකලා නිච්චයි නම් පටිච්චුනහම සැපක් එන්නේ නැහැ. ආවේ මොකද්ද? දුක. එහෙනම් තිබිලා තියෙන්නේ අනිච්ච. එහෙනම් මේක අනිච්චයි. මේ දුක නම් එන්නේ හත් දෙයියනේ අනිච්චයිනේ. හොඳට කල්පනා කරලා බලන්න. රූපේ විතරක් අරන් කල්පනා කරලා බලන්න. අනිච්ච කිව්වේ ලක්ෂණයක් පින්වතනේ. ඒ ලක්ෂණේ හරි වැදගත්. මොකද මේ අනිච්ච ලක්ෂණේ තියෙන නිසා පින්වතනේ අපිට දුකෙන් ගැලවිලා ඉන්න පුළුවන්. දුකට හේතුව මොකද්ද? දුකට හේතුව මොකද්ද? තණ්හාව. හිතක තණ්හාව හටගත්තොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දුකටපත් වෙනවමයි පින්වතනේ. එනම් මට කියන්න පිංගතේ, ඔබගේ හතුරා නිච්චද අනිච්චද? ආයි මම ඔබට කියන්නම්. දුකට හේතුව මොකද්ද? තණ්හාව. ඒක හැමෝම දන්නවනේ. හරි. තණ්හාව උපදින්නේ නිච්චද අනිච්චද? තණ්හාව උපදින්නේ කොකේද? නිච්චේ. අනිච්ච තණ්හාව උපදින්නේ නැහැ බෙන්වතනේ. අනිච්ච කියලා කියන්නේ තණ්හා විරෝධී කෙනෙක්. ඔය කියන්නේ සමාජ විරෝධී. ධන විරෝධී. ධනවාදී කියලා කට්ටියක් ඉන්නවා. ධන විරෝධී කියලා තව කට්ටියක් ඉන්නවා. විරෝධී. අනිච්ච කියන කෙනා බෙන්වතනේ විරෝධී. කාටද? තණ්හා විරෝධී. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ලක්ෂණ තුනේම පොදු ලක්ෂණයක් තියෙනවා මොකක් කියලාද? තණ්හා විරෝධී. මේගොල්ලෝ තණ්හාවත් එක්ක පෑහෙන්නේ නැහැ පින්වතුනි කවදාවත්. ඒක හරියට තේරුම් ගන්න සජාතිය කාණ්ඩන් දෙකක් වගේ. කවදාවත් පෑහෙන්නේ නැහැ. නමුත් ලං කළොත් එහෙම ලං කරලා දැම්මොත් එහෙම වින්නදනේ. මොකක් හරි විපර්යාසයක් ඒක වෙනවා. ඒක කාණ්ඩම් කැඩිලා යනවා. නැත්නම් අතපය තැලිලා යන්න පුළුවන් ඔහොම ස්ලිප් වෙලා ගිහිල්ලා. මොකද ඒ දෙන්න විරෝධී වින්නදනේ. ඒ දෙන්න විරෝධී දෙන්නෙක් එකතු කරන්න බෑ. ඔබ එහෙම යාළුවෝ දෙන්නෙක් එකතු කරන්න බැල්ලා නැද්ද? නෝනායි මහත්තයා රණ්ඩුනා. දැන් නෝනට මහත්තයා පෙන්වන්න බෑ. මහත්තයාට නෝනාව පෙන්වන්න බෑ. දැන් දෙන්න හරියට නිකන් අනිච්චයි පටිච්චයි වගේ. ඔය දෙන්නව එකට එකතු කරන්න උත්සාහ කළා නේද ඔබ? ඔය දෙන්නව එකට උත්සාහ කරද්දි වැඩිහිටිය ඔබට දුන්න අවවාදේ මොකද්ද? මේ ඔයාගේ පාඩුවේ ඉන්න ඔය බත්තැලි ඉඳනකන් විතරයි ඔහුන් රණ්ඩු වෙන්නේ. ඊට පස්සේ දැන් ඕකට පැත්තක් ගත්තොත් එහෙම අන්තිමට අපි තමයි නරක මිනිස්සු වෙන්නේ කියලා තියනවද නැද්ද? ඒ අනිච්චයි පටිච්චයි එකට එකතු කරන්න බෑ. එකතු කරන්න ගියොත් විනාශයක් වෙනවා. දැන් අපි හිතමු මෙහෙම. පිරිමි ළමයෙක් ඉන්නවා, එයා කැමති ක්‍රිකට් වලට. එයා කවදා හරි කසාද බඳිනවා කියලා හිතාගෙන ඉන්නේ ක්‍රිකට් වලට කැමති ගෑණු ළමයෙක්ව. තව ගෑණු ළමයෙක් ඉන්නවා, එයා බාස්කට්බෝල් වලට කැමති. එයා නම් මොහොත කරලා ක්‍රිකට් වලට කැමති නෑ. බලන්නවත් කැමති නෑ. එහෙනම් දැන් ඒක හරියට අනිච්චේ පටිච්චේ වගේ නෙමෙයිද දෙන්න? මේ දෙන්නව එකට තියන්න බෑ. අර ගොන් කපු මහත්තයා මොකද කරන්නේ? කොල්ලා ගෙදර එනවා කෙල්ලව බලන්න. අර හෙප්පු අරන් එන දවසේ. ආන් ඒ දවසේ මොකද කරන්නේ? ගෙදර ක්‍රිකට් ගහන අයගේ පින්තූර දෙක තුනක් ගහලා තියෙනවා. දැන් කොල්ල ආව ගමන් දකින්නේ කෙල්ලගේ කාමරේට යන තැන ක්‍රිකට් ගහන අයගේ පින්තූර ටිකක් අලවලා තියෙනවා. දැන් මොකද උනේ? දැන් නිශ්චයයි කියලා නේද මේකට හිතෙන්නේ? හ්ම්. ඇයි ක්‍රිකට් ගහන්නේ? මෙයාත් ක්‍රිකට් ගහන්න කැමතියි කියලා හිතෙන්නේ. දැන් නිශ්චයයි කියලා හිතුනේ. දැන් නිශ්චයයි කියලා හිතුනේ. හැබැයි මොන දෙයකටද? අනිච්ච දෙයට. ඒ කියන්නේ විරෝධී. ක්‍රිකට් විරෝධී කෙනෙක් මේ. නමුත් ක්‍රිකට් වාදී වගේ තමයි පෙවුනේ. ක්‍රිකට් වාදී වගේ පෙනෙච්ච නිසා මොකද උනේ? හා මං කැමති කිව්වා. ඒ කිව්වේ දැන් මොකද්ද එකතු කළේ? අනිච්චෙකුයි පටිච්චෙකුයි. ඉතින් කපු මහත්තයා ඒ තරම් වේගෙන් කසාද බැන්දුවාම ලෝය මහත්තයාට සිද්ධ වෙනවා ඊට වඩා වේගෙන් ඩිවෝස් කරන්න. මොකයි කමේ? පෑහෙන්නේ නැහැ දෙන්න අපෙන් අතන. එහෙනම් මේ ලෝකේ ඔබව දුකට ගෙන්නලා තියෙන්නේ අනිච්චද පටිච්චද කියලා. තණ්හාව නම් දුක. තණ්හාව හැදෙන්නේ කවුරු හින්දාද? අනිච්චේ හින්දාද පටිච්චේ හින්දාද? මොකක් හින්දාද? පටිච්චේ හින්දා. පටිච්ච නෙමෙයි. නිච්චේද? නිච්චේද අනිච්චේද? ඈ මොකක් හින්දාද? නිච්ච නිසා. නිච්ච තියෙන තැන විතරයි පින්වතුනි පටිච්ච කියන තැන පෙනී හිටින්නේ. මොකද නිච්ච කියලා කියන්නේ තණ්හා වාදී. අනිච්ච කියලා කියන්නේ තණ්හා විරෝධී. තණ්හා විරෝධී කෙනෙක් තණ්හාවත් එක්ක එකට යෙදෙන්නේ නැහැ. යෙදුනොත් එතන මහ ගින්නක්. ජීවිත අත්දැකීමෙම තියෙනවනේ. දැන් ඔය කිව්ව එක හොඳට බලන්න. තමුසේ මාව රැවැට්ටුවා ඔයි කියලා නැද්ද අහලා නැද්ද? තමුසේ මාව රැවැට්ටුවා ඔයි. ගෑනු මිනිස්සු රණ්ඩු වෙන්නේ කතාවත් බලන්නේ නැද්ද? කතා බලන්නේ මොකටද ස්වාමිනී? අපි ඕක රඟපාන එකේ. එහෙමද? හරි රඟපාලා හරි කොහොම හරි තමුසේ මාව රැවැට්ටෝවේ කියන්නේ මොකක්ද? දැන් අද ඉඳලා මේ වෙනදේ හරියට දහමෙන් කතා කරන්නකො රණ්ඩු වෙන වෙලාවට හරි කමන්නේ. ඈ තමුසේගේ අනිච්ච වහල නිච්ච පෙන්නුව නේද මට? අන්න අහන්න විදිය. එතකොට දහමෙන්ම තේරෙනවා වැඩි. ඇයි? අනිච්ච තමයි තිබුණේ. නමුත් වැහුවා මොකෙන්ද? නිච්චෙන්. ගෑන් ළමයා කැමති හැමතැනම යන්න. ඔය මල් වතු ගානේ අර මේ ට්‍රිප් යන්න කැමති. පිරිමි ළමයා ඒකට කැමති නැහැ. නමුත් පිරිමි ළමයාට ඕනේ නම් දැන් මේ ගෑන් ළමයාත් එක්ක යාළු වෙන්න පිරිමි ළමයා මොකද කරන්නේ? අර අනිච්ච වටේ ගා ගන්නෝ නිච්ච ටික. එතකොට තමයි පටිච්ච වෙන්නේ. නමුත් ඒ ගොන්තලියට තේරෙන්නේ නැහැ. අනිච්ච තමයි හොඳ. නිච්ච කියන්නේ මහා ගිනි ගොඩක් කියලා. මොකද තණ්හාව තමයි දුකට හේතුව කියලා. කතා කරනකොට කියනවා මම හරි කැමති මම මේ ගිය සතියේ අනුරාධපුරේ ගියානේ. මම ඔය ටුවර්ස් යන්න හරි කැමතිනේ. බොරු මූ කැමති ගෙදර පෙළා ඉන්න. නමුත් කෙල්ල ඕනේ නිසා මේක මොකද කරන්නේ? දැන් අර බොරු ටික කිව්වා. කියලා ඒ කිව්වේ මොකද්ද? කෙල්ලට මේක අනිච්චයි. නමුත් මොකක් කියලා කිව්වද? නිච්චයි කියලා පෙන්නවා. නිච්චයි කියලා පෙන්නපු නිසා අර පටිච්චේ නිච්චේ ගැලපුණා. ප්‍රශ්නේ තියෙන්නේ නිච්චයි කියලා පෙන්නුවට අර ගෑනු ළමයාගේ තත්ත්වයට අනුව බැලුවොත් මේක මොකද්ද? අනිච්චයි. ඒක නිසා ඔය දීගේ වැඩි කල් කන්න හම් වෙන්නේ නැහැ. තව උදාහරණ ගන්න. පිළිතුරු මේවත් තේරෙන්නේ නැත්නම් ඉතින් මට තේරෙන්නේ නැහැ ත්‍රිපිටකයේ තම්බල බොන්න දෙන්න ඕන ඊළඟට ඉතින්. කොල්ලෙකුට හෙල්ලෙක් ඕන වෙනවා. කෙල්ල කියනවා මු කැතයි මට බෑ. දැන් එහෙනම් මේ පටිච්චට ගැලපෙන්නේ නැහැ කොල්ලගේ රූපේ. එතන කොල්ලගේ රූපේ අනිත්‍ය විදිහට තමයි දෙන්නේ අර ගෑන් ළමයාට. ඒ කියන්නේ අර ගෑන් ළමයා කියන එකේ කැමැත්ත නම් තියෙන්නේ මේක තියෙන්නේ කැමැත්ත විරෝධී. මේ රූපය. දැන් කොල්ලගෙන් බේරෙන්න විදිහක් නැහැ. මොකද කරන්නේ? කළා වසීගුරුකම. වසීගුරුකමක් කළා දුන්නා මොන හරි කරා. හරි. දැන් පේන්නේ මොන වගේද? දැන් පේන්නේ නිකන් ශක්‍ර දේවේන්ද්‍රයා වගේ. හරි. අර අනිච්ච වටේ ගෑව මොනවද? නිච්ච. ගාලා කසාද බැන්දුවා. කසාද බැඳලා ටික දවසක් යනකොට අර බන්ද කොල්ලා දැන් කෙල්ල මැරි පිළිකා හැදේ යරේ මේ කියන බන්ධනේ කැපුවා. බැන්දිගේ කොච්චර කයිද? ඔන්න ඕකයි පින්වතුනි කතන්දරේ. ඔය හැම තිස්සම පින්වතුනි ඔය නිච්චෙන් වහගෙන ඉන්නේ මොකද්ද? අනිච්චේ. දැන් අර උඩින් ඔපේ යටින් හපේ කියන එකට තව හොඳට අර්ථය ගන්න. දැන් උඩින් තියෙන ඔපේ මොකද්ද? නිච්ච ඔපේ. යටින් තියෙන හපේ මොකද්ද? අනිච්චේ. මට දැන් කියන්න යහතින් ජීවත් වීම උදෙසා ඔය ඔපේද හොඳ හපේද හොඳ? දුකක් නැතුව ජීවත් වෙන්න ඔපේ තියෙන එකද හොඳ හපේ තියෙන එකද හොඳ? හපේ තියෙන එකයි හොඳ තේන්නේ. හේතුව මොකද්ද? දුකට හේතුව තණ්හාව. තණ්හාව කියන එක හටගන්නේ ඔපේට මිසක් හපේට නෙමෙයි. දුක හටගන්නේ ඔපේ නිසා මිසක් හපේ නිසා නෙමෙයි. එහෙනම් පිටින් අනිච්චයි කියන එක නිකන් සුර දූතයෙක් වගේ පේන්න ඕනේ. ඇයි? අනිච්ච නිසා තමයි ගිනි කන්නැතුව ඉන්න පුළුවන්. මේ ලෝකේ ඇත්තටම නිච්ච වුණා නම් මේ අනිච්ච දෙයක් නිච්චයි කියලා හිතාගෙන මෙච්චර දුක් විඳිනවා නම් ඇත්තටම එහෙම නිත්‍ය වුණා නම් පින්වතුනි තණ්හාවත් එක්කම ඉන්න වෙන්නේ. තණ්හාවත් එක්ක ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම හැමතිස්සෙම ගිනි කකා ඉන්න වෙන්නේ. එහෙනම් දැන් අනිත්‍ය වඩන්න ඕනේ කොහොමද? මූණ මෙහෙම පැත්තක එල්ලගෙන, කට මෙහෙම දෙපැත්තෙන් පල්ලයට බැලලා, එහෙමද? නෑ, කොහොමද වඩන්න ඕනේ? hina වෙවි. හරි සතුටින්. හරි භාග්යයක් උදා වෙනවා. නිත්‍යයි කියලා හිතන් හිටියට මේක අනිත්‍යයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පිටුතුනි ලෝකේ ඉන්න ඕනේ කියලා හිතාගෙන සැපෙන් ඉන්න විදිහක් හොයනකොට අනිත්‍ය තරම් කාලකණ්ණියක් නම් තවත් නැහැ. අර සතුටින් ඉන්න ඕනේ කියන තැනට අහම. මතකද අපි දවසක් කතා කළා සතුටින් ඉන්න එහෙම එකක් බෑ කියලා. සතුටු නම් සතුටු, ඉන්නව නම් ඉන්නවා. ඉන්න ඕනේ කෙනාට සතුට කියන එක හම්බ වෙන්නේ නැහැ. ඔය අනිච්ච කියන එකත් එක්ක තරහයි දෙන්නේ. අනේ අනිච්ච නොවුනා නම් කොච්චර හොඳද කියලා හිතෙන්නේ. මොකක්ින්දද? ඉන්න ඕනේ සතුටින්. ඉතින් ඔක වෙන්නේ නැහැ වෙනකන්. ඉඳීමයි සතුට වීමයි දෙක එකට කරන්න බෑ. පවත්තන්න ඕන කෙනාට සතුට කරන්න සතුට කියන එකක් නෑ පින්වත. අපවත් වෙන කෙනාටයි සතුට තියෙන්නේ. එහෙනම් අනිච්ච කියන එකකින් පින්වතනේ තණ්හා විරෝධී අනිච්ච ස්වභාවය හිතේ තියෙන තාක්කල් තණ්හාව කියන එක හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ දුක හැදෙන්නේ නැහැ. ඒකයි පින්වතුනි අනිත්‍ය දුක්ඛ අනාත්ත වඩනකොට දුක එන්නේ නැත්තේ. වචන කියනකොට නෙමෙයි. දැන් බලන්න දුක එන්නේ නැද්ද කියලා. අනිච්චයි. දුක එන්නේ නැද්ද? එනවා. හැබැයි ඔකේ අර්ථය වැටහෙද්දි. දැන් ඔය අනිච්චයි කියනකොට අර්ථය නෙවෙනේ ඉන්නේ. මොකක්ද ඉන්නේ ඔය? සද්දනේ. දැන් සද්දෙට වචනෙට ඔය ඒවට හිත තියලා වැඩක් නැහැ පෙඟතනේ. ඒ ඔක්කොම ආයි ලෝකෙනේ. ඒකයි ඔබට කියන්නේ පෙඟතනේ. ඉන්ජෙක්ෂන් එක ගහගෙන වැඩක් නැහැ. ඒ කියන්නේ කටුව ගහගෙන වැඩක් නැහැ පෙඟතනේ. බලන්න සිරින්ජේ බෙහෙත තියනවාද කියලා. වචනේ කීකේ ඉඳලා වැඩක් නැහැ. පච්චයක් කැටුව වගේ දී යතේ. ලෙඩේ සනීප නැහැ කොච්චර ගැහුවත්. දැන් සාරිපුත්‍රයන් වහන්සේට මේගොල්ලෝ එකපාරම ගිහම ඉන්ජෙක්ෂන් එක නේද? හේ ධම්මා හේතුපබවතේ සංහිඳු තථාගතෝ වාහ. පළවෙනි ඉන්ජෙක්ෂන් කෝස් එක ඉවරයි. වේදනා පරිග්‍රහ සූත්‍රය වෙනකොට දෙවෙනි ඉන්ජෙක්ෂන් කෝස් එකත් ඉවරයි. දාරුසිරිය හඳුනන්න. දිත්තේ දිත්ත මත්තන් වචන හතර පහයිකව ගැහුව ඉන්ජෙක්ෂන් එක. ගැහුව ගම මොකද වෙන්නේ? එකපාරින් ඉවරයි. සිරින්ජ ඇතුළේ තිබ්බ ඔක්කොම. ඔක්කොම මේටි එකපාරම ගහලා දැම්මා. හරි. දැන් අපිට එහෙම කරන්න බැරි වෙයි. 117ක් සමාන ඉන්ජෙක්ෂන් එක ගහන්න වෙයි. හැබැයි බේත බිඳුවක් හරි තියෙන්න ඕනේ ඇතුලේ පින්දිනේ. නැත්නම් මොකද බේත මිලිලීටර 10ක් දාන්න ඕන නම් මිලිලීටරේ ගන්න ගැහුවා 10 පාරක් ගහන්න ඕනේ. මම කියන්නේ ඔබගේ ශරීරයේ බේත මිලිලීටර 10ක් ඇතුළු කරන්න ඕනේ. වරකට බේත් බිඳුවක්. කියන්නේ බිඳුවක් කියන්නේ බේත් බිඳුවක් නෙමෙයි මිලිලීටර බිඳුවක් ඇතුළු කරනවා. කී පාරක් ඉන්ජෙක්ෂන් ගැහුවාමද ලෙඩේ සනීප වෙන්නේ? බලන්න ඔබ ගණිතය දන්නවා. නමුත් ඕක දහමට ගෙනාවට පස්සේ ඒක පොඩ්ඩ හිතලා බලන්න. එහෙනම් ඔය වචනේ 110 වාරක් ජීවම් කරත් වැඩක් තියෙනවද? නෑ. 110 කෝටි වතාවක් ජීවම් කරත් වැඩක් නෑ ඕක. ඕක ඇතුලේ බේත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ තේරුම තියෙන්න ඕනේ. අර අපි කතා කරේ චව් චව් බුරු බුරු සුරු සුරු. ඕක ලොකම නෑ. ඒ අලුත් જાතියක් වින්දෙන්නේ මොනවද? බේත නෙමෙයි. බේත එකයි. අනිච්ච දුක්ඛ අනාත්ත. පෙළෙන සුළු දුක් දෙන සුළු අසාර. කැමති ලෙස නැති දුකටපත් කරවන අසාර. ඊළඟට චව් චව් බුරු බුරු සුරු සුරු. ඔය ඔක්කොම ගත්තට පස්සේ ඔය ඔක්කොගෙම ඇතුලේ තිබිච්ච බේත් එකයි. සිරින්ජේ වෙනස්. අරක මේඩ් ඉන් චයිනා. චව් චව් සුරු සුරු බුරු බුරු ඒක. මේක මේඩ් ඉන් ජපාන්. මේක මේඩ් ඉන් ශ්‍රී ලංකා. අනික මේඩ් ඉන් සුද්ධ මාගදී. එහෙනම් සිරින්ජේ වෙනස්කමක් තියෙන්නේ. බේත එකයි. ඕක ගහ ගන්නයි තියෙන්නේ. අර්ථේ වැටුණා නම් හරි. අඩුම තරමේ තේරුම් ගන්න බින්දුනි. තණ්හා විරෝධී. එහෙනම් මේ රූප තණ්හා විරෝධී. මේ රූප පෙළෙන සුළුයි. මේ රූප අනිච්චයි. මේ රූප කැමති ලෙස නැහැ. කැමති ලෙස නැති එකක් කැමති ලෙස දාන්න ගියොත් එහෙම දුකටපත් වෙනවා. ඒකයි කැමති ලෙස නැත්තේ. හොඳට තේරුම් ගන්න. හොඳට වඩන්න. රූප රූප විතරක් අරන් වඩන්න බෑ. අනිත් ඒවා පොඩ්ඩක් පැත්තකින් තියන්න. දැන් ඉතින් හන්දන රූප විතරක් අරන් කියලා ඉතින් රූපයට විතරක් ඕක නැති වුණා කියලා ඉතින් අපිට අරිහත් වෙන්න බෑනේ ඒකෙන්ද? හිත අරිහත් වෙනවා වගේ හිතන් ඉන්නේ. කිඹුල මිනිස් ගෙරියක් තියෙන එකපාර කාලා පෙන්නන්න මට ඕක. කිඹුල මිනිස් දන්නව නේද? එකපාර කාලා පෙන්නන්න ඕක. මලොත් එහෙම ඒකද එකපාර කන්න. ඒ සමහරවිට ස්වාමීන් වහන්සේ රූපෙට විතරක් වල්ලා හරියන්නේ නැහැ නේ මලොත් එහෙම ඊට කලින්. වේදනාව වඩන්න කලින් මලොත්. කොහොම හරි හදන්නේ නිවන වහගන්න තමයි. මැරිද්ද? මැරෙද්ද ඊළඟ එකේ කරමු. මැරෙයි කියලා කිමුල වලින් කියන එක එකපාර මොකද වෙන්නේ? අර අර මැරෙන්න කලින් මැරෙනවා නේ හිර වෙලා. ඒකද බනි හිර වෙලාන්නේ මැරෙන්නේ මේකද? විලි ලැජ්ජයි නේ කියන්නේ වාහනයකට අපිලා මැරෙනවා කියලා පොඩ්ඩක් කිව්ව හැකිනේ පවුඩත් එක්ක නිතුව මං හැපුණේ බෙන්ස් කාර් එක කියලා. ඈ? පත්තරේ සැන්නොත් එමු කිමුල බනි කියලා හිරවි. ජෝන් අයියා මරුට. කොහොම හරි රූපෙට විතරක් වඩන්න. වට කර කර ගන්න රූපෙට විතර. මේ එක එක විදි කියන්නේ මම ඔබට කිව්වා දාන්න කියලා සිද්ධි වලට දාන්න කියලා. සිද්ධි වලට දාලා වඩන්න කියලා. මං හිතනවා ඔබ වැඩුවා කියලා ඔක්කොම. එතන මට හිතනවා වැඩුවට වැඩිලා නැහැ කියලා. එකෙන් දැන් මං කරනවා මොකද්ද? වෙනස් කරනවා. එහෙනම් රූපෙට දාලා වඩන්න බලන්න. තව සති දෙකකින් විතර මං හිතනවා ඔබ වැඩුවා. ඉතින් වැඩුවට වැඩිලා නැහැ නේ. එහෙනම් මං කියන එහෙනම් වෙන එකකට දාලා බලමු වෙන විදිහකට කියලා. ඉතින් මං එක එක විදිහ ඔබට දෙනවා පින්විතනි. ඔබ මේක වඩන්නේ නැතුව මෙතනට ආවොත් අන්තිමට තියෙන්නේ ඔබ වඩලා නැති නිසායි මේ ඔබට වැඩුන්නේ නැත්තේ. ක්‍රමයේ වෙනස් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මං ක්‍රමයේ වෙනස් කරනවා ඔබව විශ්වාස කරලා. මන්න මං කොච්චර මෝඩද කියලා නේද? ඈ ඔබව විශ්වාස කරලා ක්‍රමයේ වෙනස් කරනවා කියන එක මෝඩයිද නැත්නම් මං කරන එක හරිද? ඔබට මොකක්ද හිතෙන්නේ? ඈ චුට්ටක් මොඩයි ඈ එහෙමද මේක වඩන්න සිංහසනේ මේ මං කිව්ව ඔබට ඒකයි මේක වඩන්න මේ දරුවවත් ඔය කාවවත් ගාව ගන්න එපා දරුවෝ ඔබව අල්ලන් ඉන්න බෑ බොරු කතානේ ඔය තියෙන අධික තණ්හාව වෙනතේ මෝඩකම ඔකට තාවදිනක බූරුකම ඔය තියන්නේ ඔය තමන්ගේ වල කපා ගන්න දරුවව පාවල දෙනවා රස්සාව පාවල දෙනවා වගකීම් යුතුකම් ටික පාවල දෙනවා ඔය තමන්ගේ වල කපා ගන්න කරන වැඩ ඔය එකක්වත් මේ නිවනට බලපාන්නේ එකම ළමෙක් හරි හිතේ ඉලිලා ඉන්නවනම් මට කියන්න මං එදාට අරමස්ථාන වෙනස් කරන්න අතේ එළුණාට කමක් නැහැ දරුවා දරුවා දිහා දරුවාව වඩාගෙන දරුවා දිහා බලාගෙන දරුවාගේ රූපය අනිච්චයිද නිච්චයිද? හ්ම්? අනිච්චයිද නිච්චයිද? අනිච්චයි පින්තුනේ. ඉතින් අනිච්චයි කියන එක හොඳ නැද්ද? හොඳයි. දරුවා අනිච්චනින් දක් කොච්චර හොඳයිද දරුවා අනිච්චයි. කොච්චර හොඳයිද පින්තුනේ දරුවා අනිච්ච වීම. ඇයි දරුවා නිසා දුක් වෙන්නේ නැහැ ඊට පස්සේ අපි? දැන් ඔබ කැමති පින්තුනේ දරුවා ගිනි බෝලයක් වෙනවද නැත්නම් මැණික් කැටයක් වෙනවද? ඒ කියන්නේ ඔබව ගිනි තියන වටද නැත්නම් ඔබට හරි ආස්වාදී මොකක් හරි සැපයක් ගෙනත් දෙන වටද? මොකටද කැමති? ඉතින් දරුවගෙන් ඔබ සැප නම් බලාපොරොත්තු වෙන්නේ පින්තුනේ දරුවා නිච්ච වෙන්න ඕනේද අනිච්ච වෙන්න ඕනේද? මොකද වෙන්න ඕනේ? අනිච්ච වෙන්න ඕනේ. ඒ දරුවා අනිච්චයි. දරුවෙක් උපදින්නේ ඉන්නවා. ඒක උපදින්නේ දරුවා කවුද? අනිච්චයි. දරුවා අනිච්චයි. අලුතෙන් කාර් එකක් ගෙනාවා. කොහොමද වැඩේ? අනිච්චයි. ගෙදරට බලු හුක් එකක් ගෙනාවා. කොහොමද වැඩේ? අනිච්චයි. අනිච්චයි. ඒ පැත්තෙන් හිතන්න බෙන්ගදනි. ඔබට ඔබගේ ගැළවුම තියෙන්නේ අනිච්චේ. නිච්චෙන් වෙන්නේ ඔබව විනාශ වෙන එක. සසරේ සැරිසරන එක හොඳයිද නරකයිද? හොඳයිද නරකයිද? නරකයි. තථාගතයන් වහන්සේ සසරේ සැරිසරන්නේ හේතු විදිහට මොකද දේශනා කළා තියෙන්නේ? ආස්වාදේ. ආස්වාදේ නිසා ලෝක සත්‍යය සසරේ සැරිසරනවා. ආදීනවේ නිසා ලෝක සත්‍යය සතරෙන් අයින් වෙනවා. එහෙනම් මේ ලෝකේ සැරිසරනවා කියන එක නේද භයානක? එහෙනම් මේ භයානකත්වයට පාර කපන්නේ ආස්වාදී ස්වභාවය නේද? එහෙනම් දරුවා ආස්වාදීද? මෞමරා උපං කුමරා කෙහෙල්මල නේද? ඒකට ඔය කෙහෙල්මල කියන එකට දාන්න නැතුව ඔබගේ පුතාගේ නම දැම්මට කැමතිද ඔබ? හ්ම්? මෞමරා උපං කුමරා කියලා ඔබගේ නම ඔබගේ පුතාගේ නම කියනවා. ඔබ කැමතිද ඒකට? ඔබගේ පුතා මාත්‍රු ඝාතකයෙක් කියන්න කැමතිද? ඕක දහ පාරක් හිතන්න ඕනේ අම්මලා. කැමතිද? නැහැ. එහෙනම් ඔබගේ දරුවා අම්මාව දුකටපත් කරවන කෙනෙක් කියන්න ඔබ කැමතිද? හොඳටම විශ්වාසද? තාත්තාව දුකටපත් කරන කෙනෙක් කියන්න කැමතිද? නැහැ. එහෙනම් දරුවා නිත්‍යයිද අනිත්‍යයිද? අනිත්‍යයි. ඔබට දරුවා නිත්‍යයි කියලා හිතනොත් එහෙම ඔබ දන්නවා අනිවාර්යෙන් මේ දරුවා අම්මව මක් කරනවද? දුකටපත් කරන જાතියෙක් කෙනෙක් කියලා. නමුත් ඔබගේ අනිත් පැත්ත හිතන් ඉන්නේ පිටින් ඒකයි මම මේ ඔබට කියන්න උත්සාහ කරන්නේ. ඔබ හැමදෙස්සම හිතන්නේ දරුවා ෂෝක් කියලා. දරුවා ෂෝක් නෙමෙයි පින්දනේ. දරුවා අනිච්චයි. දරුවා ෂෝක් කියලා හිතලා දරුවන්ට අපහාස කරන්න එපා. ෂෝක් එක්ක ගිනි හට ගන්නවා. ෂෝක් එක්ක තණ්හාව යෙදෙනවා. ඒක නතර කරන්න බෑ පින්දනේ. ෂෝක් තියෙන දන්න තණ්හාව තියෙනවා. යං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. මේ ලෝකේ ප්‍රිය වූ මధుර වූ ස්වභාවයක් තියෙනවා නම් එහි තණ්හාව උපදිනවා, එහි තණ්හාව පවතිනවා. එහෙනම් තණ්හාව උපදින්නේ කාගේවත් තුල නෙමෙයි පින්වතුනි, ප්‍රිය මధుර ස්වභාවය තුල. ප්‍රිය මధుර ස්වභාවය තුල තණ්හාව උපදිනවා, තණ්හාව එහි පවතිනවා. කවද වෙනකන්ද? ප්‍රිය මధుර ස්වභාවය අයින් වෙනකන්. ප්‍රියමధుර ස්වභාවය අයින් වුණාට පස්සේ මොකද වෙන්නේ? තණ්හාවට ආයි පවතින්න බෑ. ඒක නිසා තණ්හාව නිරුද්ධ වෙනවා. එහෙනම් මේ ලෝකෙ පිංගුතනි ප්‍රියමధుර ස්වභාවය සහ අප්‍රිය අමధుර ස්වභාවය කියන්නේ මේ මහා භයානක දේවල්. එහෙන් අප්‍රිය අමధుර දේ කියන එක අපිට අයින් කරන්න වෙනවා. මොකද ඒ අප්‍රිය අමధుර කියන එක එන්නේ ලෝකෙට ප්‍රිය මధుර නිසා. ඒක නිසා ඒක අයින් කරලා ප්‍රිය මధుර විතරක් ගමු. එහෙනම් මේ ලෝකේ ප්‍රිය මధుර ස්වභාවයක් තියෙන තාක්කල් තණ්හාව උපදිනවා, තණ්හාව එහි පිහිටනවා. දැන් ලෝකේ කිව්වේ මේ වස්තු වල එහෙම නෙමෙයි. හිතේ. තණ්හාව එහි පිහිටනවා, තණ්හාව එහි පවතිනවා. තණ්හාව පිහිටියා, තණ්හාව පැවතුණා කියන්නේ මොකද්ද දෙන්නේ? හ්ම්? දැන් ඉතින් ගිනි ගන්නවා. මොකද ගින්නට හේතුව තණ්හාව. එහෙනම් පින්වතුනි අපි අසුරු කරන්න ඕනේ තණ්හා වාදී දේවල්ද තණ්හා විරෝධී දේවල්ද? එහෙනම් ඔබගේ දරුවා ගැන ඔබ දරන්න ඕනේ මතේ තණ්හා වාදීයෙක් කියලාද තණ්හා විරෝධීයෙක් කියලාද? අම්මට දුක් දෙන්නේ නැන්නේ මගේ පුතා කියලා තිනවද නැද්ද? මගේ පුතා ශෝක්නේ අම්මට දුක් දෙන්නේ නැන්නේ මගේ පුතා කියලා තිනවද නැද්ද? හා එහෙම කියලා තිනවනම් දැන් ඔය කියන්නේ මොකක් ගැනද? මගේ පුතා අනිත්‍යයිනේ. මගේ පුතා අනිත්‍යයිනේ. ආයි ඉඳලා ඔළුව අත ගන්නනේ ওই විදිහට. කාර් එක අත ගන්නනේ කොහමද? මම කාර් එක අනිත්‍යයිනේ. මට දුක් දෙන්නේ නැහනේ කවදක්වත් අනිච්චයිනේ. ඔන්න ඔය මතේ ඉපෙනුතුනේ අනිච්චට යන්න ඕනේ. නැත්තම් වෙන්නේ මොකද්ද? අනිච්ච කිව්වහම වඩන්න කැමති නැහැ හිත. අච්චර පාරිශුද්ධ කාරණාව වඩන්න කැමති නැහැ. දරුවා අනිච්චයි කියලාද කැමති නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්චයි කියලා පිළිගන්න කැමති නැහැ. තණ්හාවයි හෙන ගෙඩිය පිඟුතුනේ. අනිච්ච නෙමෙයි තණ්හාවයි දුකටපත් කරවන්නේ. අනිච්ච කියන්නේ ඥානයක් පින්වදේ ලක්ෂණයක් වස්තුවක තියෙන. අනිච්ච දකින්නවා කියන්නේ මේ ඥානය පහළ වුණා. ඒකෙන් දුකටපත් කරවන්නේ නැහැ කාවවත්. මේකට හොඳ උදාහරණයක් එදා අමාසන හාමුදුරුවෝගේ දේශනාවේ කියන්නේ නැති. ඔබට කරපු දේශනාව. තීන්ත ගාලා තියෙනවා. අලුතෙන්ම තීන්ත ගාලා තියෙනවා. ඒකේ බෝඩ් එකක් ගහලා තියෙනවා ගෑවෙන සුළුයි කියලා. දැන් ඒ බෝඩ් එක දැක්කහම ඔබට එන්නේ ප්‍රසාද හිතක්ද? ඒක එල්ලපු කෙනා ගැන නැත්නම් අප්‍රසාද හිතක්ද? ප්‍රසාද හිතක්. ඕක නොගහ හිටියානම් මොකද වෙන්නේ? ගිහිල්ලා ඉඳ ගන්නවා. ඉඳගත්ත ගමන් අර ඇඳුම් ටික ඔක්කොම ඉවරයි. අන්නේ ඒක නිසා ඉඳගත්තුත් දුකටපත් වෙනවා. එහෙනම් ඉඳ ගැනීමේ විරෝධී වාක්‍යයක් ගහලා දෙනවා. ඉඳගත්තුත් දුකටපත් වෙනවා නම් ඉඳ ගැනීම විරෝධී වාක්‍ය ඔබට යහපත පිණිසද තියෙන්නේ අයහපත පිණිසද තියෙන්නේ? ඔන්න ඕක තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ කියන දැනට එන්න පුළුවන්. සාර දේවල් සාර ලෙසත් අසාර දේවල් අසාර ලෙසත් දැනගන්න පුළුවන් ඉන්නේ කොහොමද? එහෙනම් තේගෙන්නේ ඔබ දුකටපත් කරවන්නේ තණ්හාව නම් තණ්හා විරෝධී දේවල් තියෙන්නේ ඔබට පක්ෂව. ඔබට යහපත පිණිස. එහෙනම් ඔබගේ ඔය කියන සියලුම දේවල් ඒ මට්ටමින් හිතන්න තේගෙ. මේ රූප අනිච්චයි. සතුටින් හිතන්න මේ රූප අනිච්චයි. ඊට පස්සේ තව එකක් හිතන්න රූප ලෝක අනාතයි. අන්න එතෙන්දි හිතන මූණ නරක් කරගත්තට කමන්නේ. නරක් කරගන්න ඕනේ නෑ. නමුත් රූප ලෝක අනාතයි කිව්වේ රූපකය ලෝණේක. ඒ කිව්වේ රූපකයට තණ්හා කරන එක. අන්න තණ්හා කියවෙනවා. තණ්හා කියනකොටම හිතට එනවා මායා, රකුසා, යකා. වෙයින්නේ. අර දේව දූතයා අනිච්ච. අද හිතන් ඉන්නේ. තණ්හාව එහෙමම තියාගෙන අනිච්ච වෙනස් කරලා සැප ගන්න. මොන මල කර්මයක්ද වන්ද මේ ලෝකේ අනිච්චයිනේ බලන්නකො. ඔන්න ඔතනින් සැප ගන්න. නවත් මතක තියාගන්න මේ දෙන්නේ අනිච්චවත් නිච්චවත් නෙමේ දුකට හේතු. තණ්හාව. එහෙනම් තණ්හාව උපදින්න නැති වෙන්න වග බලා ගන්න ඕනේ. යෝ තස්සායේව තණ්හාය. අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාදයෝ. ප්‍රතිම් මේ තණ්හාවන්ගේ ඉතිරි නැතිව ශේෂ නැතුව සහ මුලින්ම දුරු කිරීමක් වෙයි නම් අන්න ඒකයි දුක්ඛ නිරෝධය. තණ්හාව නිරුද්ධ කරන්න නම් ඕක තව ටිකක් විස්තර කරලා තියෙනවා පින්වතුනි සතර සතිපට්ඨානෙ. ධම්මානුපස්සනාව වැඩතේ. නිරෝධ දුක්ඛ නිරෝධාරිය සත්‍ය. යං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං. එත්තේ සා තණ්හා. නිරුජ්ජමානා නිරුජ්ජති. එත්ත පහීයමානා පහීයති. නැතනම් ඔගේ අනිත් පැත්ත. පැටලුණාද දන්නේ නැහැ. නිරුද්ධ වෙනවා. ප්‍රහාණය වෙලා යනවා. එත්ත පහීයමානා පහීයති. නිරුජ්ජමානා නිරුජ්ජති. ඔය දෙකේ පොඩි වෙනසක් වෙන්න පුළුවන් මට. දැන් ඒක එන්නේ නැහැ ඔළුවට. මොකද්ද වෙන්නේ? තණ්හාව එහි නිරුද්ධ වෙනවා. එහි පවතින බැරි වෙනවා. එහිම නිරුද්ධ වෙලා යනවා. ඔය තින්නේ දුක්ඛ නිරෝධාරේ සත්‍ය. එහෙනම් තණ්හාව හටගත්තේ යම් කොටසක් තියෙනවනම් එන්නේකට හේතු කාරණා වෙච්ච ටික අයින් කරපු ගමන් දැන් තවදුරටත් තණ්හාවට එහි පවතින බෑ. තණ්හාව නිරුද්ධ වෙන්න ඕනේ. කොයි විදිහටද? මාත්‍රයක්වත් ඉතිරි නොවි ශේෂ නොවි ගැලවිලා යනවා. මොකද තණ්හාව ඉපදුනේ ආස්වාදී පරිසරයේ. ආස්වාදී පරිසරයේ නැති කරපු ගමන් දැන් මොකද වෙන්නේ? දැන් තණ්හාවට පවතින්න බෑ. එහෙනම් පින්වතුනි ඔබගේ හිත ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ අනිච්ච ස්වභාවයෙන් පවත්තන්. එතකොට රූප බැලුව හැකි තණ්හාව උපදින්නේ නැහැ. ශබ්ද ඇහුව හැකි තණ්හාව උපදින්නේ නැහැ. තණ්හාව නැත්තම් උපාදාන නැහැ. උපාදාන නැත්තම් භව නැහැ. භව නැත්තම් ජාති නැහැ. පිටු ජාති නැත්තම් ගිනි නැහැ. ඒකයි කිව්වේ රූප බලනවා කියන එකයි භව හදනවා කියන එකයි දෙකක්. අවිද්‍යාව තියෙන තාක්කල් මේක ආස්වාදයි කියලා හිතන් ඉන්න තාක්කල් මේකට තණ්හා වෙනවා. තණ්හා වුණාම ඕනේ වෙනවා. දැන් ඕනේ වෙච්ච එකයි හදන්නේ පිටින්. අභිසංඛාර කියන්නේ රූප බලන්න හදනවද නැත්තම් ඕනේ වෙච්ච එක හදනවද? ඕනේ වෙච්ච එක හද. අභිසංඛාර වලින් කරන්නේ ඒක. රූප බලන්න නම් සංඛාර ඇති. ඒක තාත්තා කරනවා අපි කරන් දෙන්නේ. විපාකෙම වැඩේ යනවා පෙංග. ඕනේ කියලා එකක් තිබ්බ ගමන් ඒක හදන්න ඕනේ. ඒක නිසා අභිසංඛාරක. අවිසංකාර කළා කියන්නේ ඉතින් භව තියෙනවා. ඒකයි ඉතින් ඉතින් ඔක්කොම මෙන්න මෙතනයි නැති කරගන්න. ආස්වාදයි නම් කැමති, කැමති නම් ඕනේ. ඕනේ නම් දැන් ඉතින් ඒක තමයි ඕනේ. ඒක තමයි හැමතිස්සෙම හදන්නේ. ඕනේ නැත්තම් දැන් ඉතින් තාත්තට බාරයි. වැටෙනවද? බය නැතුව වඩන්න තියෙනවා. දැන් සෝතාපන්නද නැද්ද? වඩන්න. සෝතාපන්න වුණොත් නේද ස්වාමීනි වඩන්න ඕනේ? එහෙම එකක් නැහැ. වඩන්න. එතකොට සෝතාපන්න නැත්තම් ඉතිරි මාර්ගඵලයන්ට යන්න බෑ. නමුත් තව ප්‍රගුණ වෙනවා මේක. ප්‍රඥාව තව වැඩෙනවා ටික 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 ටික. සීග්‍රේ ගොඩාක් අඩුවේයි. මේ දහම් පිළිබඳ අවබෝධයක් අවබෝධ ඥානයක් ටික ටික එනවා. ඒක සෝතාපන්න වීම උදෙසා ලොකු උපනිෂ්ඨයක් වෙයි. සෝතාපන්න නම් දිගටම වැඩේ. ඉතින් කවුද දන්නේ දැන් සෝතාපන්නද නැද්ද කියලා? බලන්නද කිරණ වලින්? කොයි කිරණ බලන මේක? ඒක ගෙනල්ලා නැත්තම් නේද? කිරණ වලින් බලන්න තිබ්බා. මේව පේන්නේ නැහැ නේ පින්වතුනි මට. මම ඔබට කියවන යන්තම් නිවන පූර්ණේ කරගන්න අවශ්‍ය දහම් ඥානයක් විතරක් තියෙනවා පින්වතුනි. එතනින් යන්න මට මොකුත් නැහැ. මේකයි මං කියන්නේ නිවන පූර්ණේ කරගන්න අය විතරක් මෙහෙට ආවම හරි. අනිත් කිසි දෙයක් දැනගන්න මට කිසිම දැනුමක් නැහැ. මේක නිසා ආඩමසනේ ඔබ සෝතාපන්න දෙනද කියනවා මට කියන්න බෑ. සල්ලි තියෙනව නේද මහත්තයාට? එහෙනම් සෝතාපන්නයි වගේ. ඕවට අහුවෙන ගොන් රජවරු කොච්චර ඉන්නවද වෙන්ගදනි? මුං උගත්තුද කියන මට හිතෙනවා. මට නම් සත්තු අත්තට කොටු කළා දැම්ම හැගේ වෙන්ගදනි, අතපට්ටමට දැම්ම හැගේ මව්කිරි දීපු ගොන් රජවරු කියලා. අහුවෙනවනේ වෙන්ගදනි ගිහිල්ලා. ඇයි ඕනේ? මොකද්ද ඕනේ? සෝතාපන්න වෙන්න ඕනේ. අර සෝතාපන්න වෙන්න නෙමෙයි ඔය ඕනේ. සෝතාපන්න වෙච්ච බව දැනගන්න ඕනේ. දැන් ඒ ඕනේ කෙනාට පින්විතනේ. එයා දැන් අභිසංකාර කරන්නේ මොකක් උදෙසාද? මේක දැනගන්න. ස්වාමීනි, ඒතර මම දැන් මේ මට මෙහෙම මට බුදුන් ගැන එහෙම සැකයක් නෑ ස්වාමීනි. ඕක ඉතින් ඔච්චර මාව වේතවන්න ඕනේ නෑනේ ස්වාමීනි. මට සෝතාපන්න බව දැනගන්න ඕනේ. කිව්වනම් සෝතාපන්නයි. මම නම් ඔබට කියන්නේ මේ ඉගෙන ගත්ත මිනිස්සු ලෙවෙන් එතන. නැද්ද? ඉගෙන ගත්ත මිනිස්සු ගත කරන ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවනේ. වැදගත් මිනිස්සු වගේ දස කුසලයේ කරන්නේ නැතුව ඉන්න. ඒ තමන්ගේ සමාජ මට්ටමින් පල්ලෙහාට වැටෙන්න එපා කියන්නේ. ඉස්කෝලේ ගියේ නැති අයගේ මානසික මට්ටමට වැටෙන්න එපා. ඒකෙන් දැන් මම කියන්නේ ඉස්කෝලේ ගිය යන අය හොඳයි, ඉස්කෝලේ ගිය නැති අය හොඳ නැහැ කියලා නෙමෙයි. ඒ කියන්නේ ඔතන මම උගත්කම කියලා කියන්නේ පින්වදනේ. මේ ඩිග්‍රී එකක් ගත්ත එක එහෙම නෙමෙයි. වැසිකිලි හොදන්න හරි ඉගෙනගෙන තියනවා නම් අන්න ඒක තමයි උගත්කම කියලා කියන්නේ. නැතුව හිතන්න එපා ඒක මේ ඕ ලෙවල් පාස්, ඒ ලෙවල් පාස් ඒකයි මේ උගත්කම කියන්නේ කියලා. නෑ නෑ. එහෙම වුණොත් එහෙම අය බිල් ගේට්ස්ලා වගේ අය නූගත්තු වෙනවනේ නේද? ලෝකේ ඉන්න මහා ධනු වීරයෝ. ඒක ගැන නේ මම මේ කියන්නේ. ඔබගේ සමාජ සරාසරිම වෙනස් වෙන්න එපා පින්වදනි. අර ඒ වගේ පහත් මානසිකත්වයකට එන්න එපා. එහෙනම් ඔබ සෝතාපන්නද කියලා වගේ දැනගන්න නිකන් මම සෝතාපන්නද දන්නේ නැහැ. මම සෝතාපන්නද දන්නේ නැහැ කියලා දන්නේ. ඉතින් ඒක දැනගත්තොත් හොඳයි කියලා හිතුණාට කමන්නේ. නිකන් සෝතාපන්නයි වගේ කියලා මොකටද වෙන්නේ? Taman සෝතාපන්න දිහා දැනගන්නේ මොකටද? ඒක මට කියන්න. එකම කාරණාවක් වෙන්න පුළුවා. ගෙදර අයට කියන්න. දැන් ඉතින් දැන් සුදු රෙද්දක් දාපන් මං එනකොට. දැන් ඉතින් ඔබ මම එකට කාමරේම ඉන්න බෑ දැන් ඉතින්. ඒකටද? නෑ, එකම එක කරුණයිනේ තියෙන්නේ. මොකද්ද? භාවනා කරන්න මං සුදුසු කෙනෙක්ද නැද්ද? දැන් මං ඒකට උත්තරේ දෙන්නම්. ඔබ භාවනා කරන්න සුදුසු කෙනෙක්. ඔබ භාවනා කරන්න. හරිනේ. වැඩෙනවද නැද්ද කියන එක ඒක තමයි තීරණය වෙන්නේ. ඒක පස්සේ. ඔබ භාවනා කරන්න. හැබැයි ඔබ දිගටම බණ අහන්න. ඔබ දැන් අනාගාමී නම් මොකද කරන්න ඕනේ? ඒත් බණ අහන්න. මොකද ඔබ බණ අහන්නේ ගුරුවරයෙක්ගෙන්. ගුරුවරයෙක් කියලා කියන්නේ සමහරවිට ඔබට වඩා ටිකක් ඉහළට ගිය කෙනෙක්. එහෙනම් ඒ කෙනාගේ අත්දැකීම් තමයි ඔබත් එක්ක ගොඩක් දහම් දේශනාවෙදි කියන්නේ. ඒක ඔබට ගොඩාක් වටිනවා. නැත්තම් ඔබ ඔය ටික ඔක්කොම හිතාගෙන යන්න ඕනේ උඩට. ඔබටම වැටහෙන්න ඕනේ ඔය ඔක්කොම. ඒකයි ගුරු ඇසුර කියන එක හරි වටින්නේ වෙන්ගතනේ. අපිට අපේ තුලින් ගන්න දෙයක් නෑ ඒක. ගත් එක්කෙනෙක් කියනවා. දැන් බුදුහාඳුරන්ගේ ඇසුර කියන්නේ කොච්චර වටිනේකද්ද? දැන් බුදුහාඳුරන්ට අවබෝධ වෙච්ච මේ චතුරාර්ය සත්‍ය අපිට අවබෝධ කරන්න ගියානම් අපිටත් කොච්චර කල් යනවද? 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් යනවනේ. ඊටත් වැඩිය මිසක් අඩු නෑනේ. එහෙනම් උන්වහන්සේ 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇතුළත හොයාගත්ත එක වචන කීපයකින් අපිට දීලා තියෙනවා. ඒකයි මේ ගුරුවරයෙක්ගේ තියෙන වටිනකම. ඒකයි තියෙන්නේ. අන්තරා පරිනිබ්බායි මට්ටම නරකන් හිත වැඩිලා හිටියා. ඒත් මොකද්ද කරන්න ඕනේ? බණ අහන්න. අරිහත් වෙලා හිටියත් මොකද්ද කරන්න ඕනේ? බණ අහන්න. මොකටද? ඉහාත්ම සුඛ විහරණය උදෙසා. මේ දෙන සතාගතයන් වහන්සේ යසනීප වෙලා ඉන්න වෙලාවේ සතාගතයන් වහන්සේට බොජ්ජංග සූත්‍රයක් දේශනා කළා. චුන්දත්තේර බොජ්ජංගය කියන එකක් අහලා තියෙනව නේද? නේද? ඉතින් සතාගතයන් වහන්සේට දේශනා කළේ ඒක. දැන් සතාගතයන් වහන්සේත් බණ අහනවා. ඉහාත්ම සුඛ විහරණය. දොන්ද හඳුනන්න කිව්වා බොජ්ජංග සූත්‍රය දේශනා කරන්න. නාදාගෙන් යනවාද අසනීපෙන් ඉන්න වෙලාවේ කියලා කන් දෙක ඇඟිලි ගහන ඉඳියද? සමාපත්තියකට සම්බන්ධුනද? නෑ. දේශනා කරන්න කිව්වේ අහන්න. ඔය දින සාක්ෂි බුදුහාඳුරුවොත් බණ ඇහුවා කියන්නේ. උන්වහන්සේම දේශනා කරපු දහම උන්වහන්සේම ඇහුවා. නිවන උදෙසා නෙමෙයි. සුවය උදෙසා. එන අරිහත් ඵලයේ පූර්ණේ කළත් බණ අහන්න තියෙනවා. දැන් ප්‍රශ්න ඉවරයිනේ. දැන් හොයන්න ඕනේ නැහැනේ. දැන් මාර්ගඵලය මොකද්ද කියලා? බලෙන් දේවල් කරන්න එපා. බලෙන් හිතාගන්න එපා දේවල් හරි පීඩාකාරී පිංගුතුනේ එතකොට. තමන් අනාගාමී කියලා ඔක්කොටම කලින් හිතාගන්න යන්න එපා. ඊට පස්සේ අනාගාමී බව මේන්ටේන් කරන්න වෙනවා. පවත්වන්න වෙනවා පිංගුතුනේ. ඉතින් හරි බය අනාගාමී බව නැති වෙයි කියලා. හා අල්ලන්නේ පමාව අනාගාමී බව නැති වෙයි මගේ. ඉත අනාගාමී කෙනාට එහෙම බයක් එනවද? අනාගාමී ඇල්ලුවා කියන අනාගාමී බව බින්දෙනවද? මේ මොන මල විකාරද? මම ඔබට කියන්නේ ඔබගේ සමාජ සත්‍යය අමතක කරන්න එපා. වැදගත් මිනිස්සු වැදගත් විදියට ඉන්න. දහම හරියට අවබෝධ කරගෙන මේ ගමන යන්න. මම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. කිසිම කෙනෙකුට තමන්ගේ කිසි දෙයක් කියන්න යන්න එපා. දහම සම්බන්ධව තමන්ට අවබෝධ වෙන දේවල් හෝ වේවා කිසි දෙයක් අවශ්‍ය නැහැනේ. අවශ්‍ය නැහැ. අරියත් උනාට පස්සේ ඔබට දැනෙයි. තමාට දැනෙන හේකුත් නැහැ. ඔබ මැරෙයි. මැරුණාට පස්සේ අරිහත් වෙලා මැරුණද කියලා දන්නේ නැහැ. කියන්නේ පිරිනුවම් පැවද කියලා දන්නේ නැහැ. ඉතින් සමහරට ධාතු එහෙම ඉතුරු වුණොත් එහෙමයි. එහෙම නැත්නම් කවුරු හරි තියෙන විශේෂ අධිගම තියෙන මොන හරි අර කිරණ ශක්තියෙන් හරි කමන්නේ යමක් බලන්න පුළුවන් කවුරු හරි එහෙම. එහෙම කවුරු හරි බලල ඉවර වෙලා සමහරට කියයි ඔබ මැරුණා නෙමෙයි පිරිනුවම් පැවවා කියලා. ඉතින් ඒක මට නම් කියන්න බෑ. ඉතින් මට ඉතින් ඔබ මැරුණා. ඉතින් මට ඔබ මැරුණා. ඉතින් ඔබ පිරිනවම් පෑවා. නමුත් මට ඔබ මැරුණා. ඉතින් දැන් ඔබට වෙච්ච අවද මොකද්ද? හරි අසාධාරණනේ හාඳුනනේ. මගේ ධාතු එහෙම තියෙන ඉඳන් කළා දැන් මේ හැදුවේ නෑනේ හාඳුනනේ. ඉතින් ඈ එයිද දැන් හරි අතුන්වන්සේ පස්සේ මෙන්න හරි හතුන්වන්සේ ගැන කියන්නේ මේ. ඒකයි මෙන්න අනිත් අය ඔබ ගැන මොනවද දරන් ඉන්නේ කියන එක අදාළ නෑ. මේ විදිහට ඔබ පිරිනවම් පාන්න මොකටද ඔප්පු කරන්න හදන්නේ? මං අරිහත් බල මං අරිහත් මේ මෙහෙට වරෙන් යකෝ මං අරිහත්. ඔය මොනවද පිටින් මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? මං අරිහත් කියලා ලෝකෙට කියන්න නැතුව පිරිනව පාන්නේ නැහැ. ඌ අරිහත් වෙන්නෙත් නැහැ. ඇයි පිටින් හිතේ තියෙන අදහස මොකද්ද කියලා බලන්න. දහම තේරිලාද බලන්නක පිටින්. ඔය ගොඩක් අරිහත් කියලා කියාගන්න අය සෝතාපන්නවත් නැහැ කියලා මට හිතෙන්නේ. මම නාපෙන්න එපා මම මෙහෙම කිව්වට. ඔබම හිතන බලන්නක පින්වතුන්. මං අරිහත් වුණොත් මට ඔබට මොකද්ද එකින් වෙන්නේ? මහා සංඝයාට දම් පූජා කරන එකද අරිහතුන් වහන්සේට දම් පූජා කරන එකද පින්වතුනි පින් වැඩි? ඉතින් එහෙනම් අරිහත් වුණා කියලා දැන් ඔබට තියෙන ඵලය මොකද්ද? තව කෙනෙක් අරිහත් වුණා කියලා. ඔබට දැනගැනීමේ තියෙන ඵලය මොකද්ද? මොකද්ද ඔබට එකෙන් හම් වෙන්නේ? හම් වෙනව එක දෙයක්. මොකද්ද? පින බාල වෙනවා. ඇයි? දැන් හිත තවත් උදව් කර හිත තවත් කියන්නේ මොකක් කියලාද? ඔය අනිත් හාමුදුරන්ට නෙමෙයි. කෙලිම අර හාමුදුරන්ට අර හාමුදුරුව අදිහත් ඒ හාමුදුරන්ට පූජා කරන්න ගිහිල්ලා දැන් මොකද වෙන්නේ අර ඉස්සර මහා සංඝයාට කියලා සීල හාමුදුරන් වහන්සේලාට පූජා කරපු එක දැන් හිත කියන්නේම කාට පූජා කරන්න කියලාද අර අරිහතුන් වහන්සේට පූජා කරන්න අර මහා පින් කන්දක් ලැබිච්ච එක දැන් ලැබෙන්නේ කොච්චරයිද පින් බින්දුවයි ඔන්න ඕක නම් වෙයි කවුරු හරි අරිහත් කියලා දැනගත්තාම ඒ හැරෙනනම් මට නම් තේරෙන්නේ නැහැ වෙන සෙතක් නේද නමුත් ඔබට සෝතාපන්න වෙන අවශ්‍ය වෙන්නේ සිංහදී තව කෙනෙක්ගේ සෝතාපන්න ඵලයක් විතරයි. අරිහත් වීමක් අවශ්‍ය නැහැ. බණහන කොට ඉතින් ඒකේ බණ කියන කෙනා සෝතාපන්නද නැද්ද කියලා උන්නම් හොයාගන්න ක්‍රමයක් තියෙනවා නම් හොයාගන්න ක වෙනම දෙයක්. ඉතින් කොහොමද හොයන්නේ? මොකද පරතෝගෝෂක ප්‍රත්‍ය දෙන්න බැහැ අනිත් කෙනෙකුට. මේ සෝතාපන්නද නැද්ද කියලා ඉතින් හොයාගන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා ඉතින් ඔය මේ අපි කියන ඒවත් අහන්නේ ඉතින්. මොකද හරි ඉතින්. ඒකයි ක්‍රමේ. එහෙද වෙනදනි? අර ඔබගේ තත්ත්වයට නොගැලපෙන දේවල් ඔබ නම් කරන්න යන්නේ නැහැ. එතකොට මට හිතෙනවා නිකන් මේ තුට්ටු දෙකේ මිනිසුන්ට නෙමෙයි බණ කියන්න වෙලා තියෙන්නේ. ඒ සත්‍ය උදා කරගන්න එපා. ග්‍රාම්‍ය වූ ස්වභාවයට පත් වෙන්න එපා. හීන වූ ග්‍රාම්‍ය වූ ප්‍රෝතුක්ජනික වූ ස්වභාවයට පත් වෙන්න එපා. ඔබ හොඳට කල්පනාවෙන් මග වඩන්න. භාවනායි මොන හරි ප්‍රශ්නයක් આવොත් ඒක කතා කරලාට කමන්නේ. ඔබට මොන මාර්ගඵලයේද ලැබිලා තියෙන්නේ දැන් ඉතින් ඕන්නේ නැහැ නේද ඉතින් ඔය වැඩේ කරලා ඉවර නම් පින්නම් පාන තමයි පින්නම් පාන කම ඔබ දන්නේ නැහැ පින්නදෙන ඔබ වැඩේ කරලා ඉවරයි කියලා මං කියන්නේ ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ කියලා කලින් දැනගත්ත කියලා තියෙන සෙතේ මොකද්ද අරිහත් වෙන්න කලින් වැඩේ මොකද්ද අනිච්ච දුක්ඛ අනත් අරිහත් උනාට පස්සේ වැඩන්නේ මොකද්ද එහෙනම් දැන් අරිහත් මැරෙන්න කලින් අරිහත් වුණා කියලා දැනගන්න කැතින වාසිය මොකක්ද? එහෙම එකක් නැහැ. මේ කෙනෙකුට දෙනවා එන්නේ නැහැ ඉතින් අපිට රටට සේවය කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් වැඩි වැඩියෙන් මිනිසුන්ට බණ කියන්න. ඉතින් දැන් කියන්න. ඒ දැන් කියන්න බැරි. අනිච්ච දුක්ඛ අනාත්ම වලන්න ගහක් ඕනේ. මේ බණ ටිකක් කියනවා මිනිස්සුන්ට. දැන් මේ මොකද්ද අපි මේ කතා කරන්නේ? දැන් මෙච්චර වෙලා කතා කරන්නේ මොකද්ද? අනිෂ දුක නැත නෙමෙයි. නෝ දැන් පය පහක විතර දේශනාවක වෙන අනිෂ දුක නැත වෙන දිගින් දිගටම කතා කරන්නේ මේ දුකනේ හැමදේසෙම දැක්ක පින්. මේ දුක කියන ඥානයනේ අවබෝධ කරගන්න. හේතක දුකට හේතු ස්වභාවයන් දැකගෙන ඒ දුක්ඛ නිරෝධය පිණිස කටයුතු කරගද්දි මේ අනිච්ච ස්වභාවය අනිච්ච ස්වභාවය කියලා දැනගෙන ඒක නිරන්තරයෙන් වඩන්න කියලා. රූප අනිච්චයි. හරිශෝක් රූප අනිච්චයි. තණ්හාව උඹට එන්න බෑ. ඇයි? මේ රූප අනිච්චයි. එම්බා තණ්හාව උඹට එන්න බෑ දැන්. ඇයි? මේ රූප අනිච්චයි. ඔන්න ඔය ආකාරයෙන් වඩන්න. තණ්හාව රහුත විදියට දකින්න බෑ. අනිච්ච කියන එක සුර කුමාරයා විදියට දකින්න. සුර කුමාරයා තමයි අර කියන මාරයාගෙන් නැත්නම් රකුසගෙන් ඔබ බේරගන්නේ. අනිත්‍ය ස්වභාවය දකින්න. පෙළන සුළු ස්වභාවය දකින්න. මේක පෙළන සුළුයි. මේ තීන්ත ගෑවෙන සුළුයි. තීන්ත ගෑවෙන සුළුයි. හොඳට කල්පනාවෙන් ඉන්න. හැමදෙසෙම බෝඩ් එක දිහා බලාගෙන ඒක ඉස්සරහින් මෙහාට එහාට යම එහාට යන්න. ඒතර බලගෙන මොකද? තීන්ත ගෑවෙන සුළුයි. මේකේ තීන්ත ගෑවෙන සුළුයි. තීන්ත ගෑවෙන සුළුයි. තීන්ත ගෑවෙන සුළුයි. ටික ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? දැන් ආයි බෝඩ් එක බලන්න දෙයක් නැහැ. දැන් දන්න මෙතන තියෙන එක ගෑවෙන සුළුයි. ඒක නිසා කොහොම කළවත් ඉඳගන්නේ? නෑ. එහෙම නේද සාමාන්‍ය දෙයක්නේ. දැන් මොනාරි ඔබ යමක් පාඩම් කරන දැන් අපි නෝ කම්පියුටර් කීබෝඩ් එක. කීබෝඩ් එකේ ටයිප් කරනකොට නේද මේක ගහලා තියෙන ඉලක්කන්ට එක. නේද දන්න අකුරු ටික. එහෙම තියෙන මේ සෙන්ඩ්. මේ කීව. මේවා තියෙනවා. දැන් ඔක්කොම තියෙනවා. දැන් ඔහම ගගා මුලින් බල බල දැන් ගහනවා. ටික දවසක් කරනකොට මොකද වෙන්නේ? දැන් ඉතින් බලන්න ඕනේ. ඇයි දන්න මෙතන තියෙන මොකද්ද? Z මෙතන තියෙන මොකද්ද? Q මෙතන තියෙන මොකද්ද? A ඔය විදිහට දන්න ඔක්කොම දැන්. ඔන්න ඔයගේ වෙනවා මේක. ඉතින් දැන් මට කියන්නකෝ නං A කියන කී එක උඩ A අකුර ගහලා තියෙන එක කරුමයක්ද නැත්නම් හොඳයිද? හොඳයිනේ. අනිච්ච කරුමයක් නම් අරකත් කරුමයක්. ඉතින් ඒක ඒ. දැන් අපි මේක දන්නලා තියෙනවා මේක ඒ කියලා. ඉතින් අපි දිගටම ඔකේ මෙතන ඒ මෙතන ඒ මෙතන ඒ මෙතන ඒ මෙතන ඒ මෙතන ඒ ඔහොම ගිහිල්ලා අන්තිමට හිත ඇතුලේ ඇඳෙනවා. මෙතන මොකද තියෙන්නේ? ඒ. ඊට පස්සේ ඔබ ඇඟිලි ටික තියාගත්තට පස්සේ එක එක පිළිවෙලකට දැන් ඔබ දන්නවා ඔබගේ සුළඟ ඉල්ල තියෙන්නේ මොකක් උඩ කියලාද? ඒ උඩ කියලා. දැන් ඒකයි බලන්න දෙයක් නැහැ. දැන් ඔබ කම්පියුටරේ දිහා බලාගෙන ටයිප් කරන්න. අනිත්‍ය වැලින්නෙත් ඔය ක්‍රමයට තමයි. වැඩුණාද? හරි. එහෙනම් බලමු. ඉතින් හැමදාම අපි කතා කරමු ඕක. තව තව කතා කරමු. මේ කැලේ පොඩ්ඩක් කතා කළා, මේ ටික කතා කළා, අර ටික කතා කළා, ඔය ටික කතා කළා, ඔය ටික දැන් මාරු කර කර කතා කරමු. නැත්නම් එකම කතා කළොත් එහෙම මොකද වෙන්නේ? නෑ නෑ, හාමුදුරුවනේ නැද්ද අලුත් ඒවා. කලන හිතුවිලි අංක 1. තථාගතයන් වහන්සේ ඔබ වහන්සේට මේ පූජාවක් වේවා. මාගේ ගුරු හිමිනේ ඔබ වහන්සේට මේ උපහාරයක් වේවා. පටන් ගත්තන කොතන නැත ඉමක් පෙනෙන්න එක්ව ආවෙමු දෙදෙන එයට සිත තියන්න. පෑන් තුඩ වෙවුලන්නේ සිතුවිල්ල ලියන්න. මෙත් සිතින් යහපතින් අවසරයි නගන්න. රෝසමල් අල්ලන්න නිති වෙහෙස දැරුවෙමු. රෝසමල දැක දැකා නටුවේ රස බින්දෙමු. අල්ලන්නේ කොහෙද ඒ නටුවේ කටු දුටුවෙමු. බුදු සමිඳු ඔබ දෙපා හදවතින් වැන්දෙමු. රැවටුණා හොඳටෝම ඇති නැත නැවත හැරවුම. නොයන්නෙමි තනන්නට වැලි මාලිගා ලෝකයක්. විඳින්නෙමි දිනෙන් දින නිරාමිස ප්‍රීතියක්. දනගගා ඔබ ළඟට එමි විලස දියණියක්. කෙදින හෝ විමුක්තිය දකින ඒ අදිටනින් ළඟා වෙමි සත්‍යයට ඔබගේ පා පිටුපසින්. ඉවසමින් කල යුත්ත කරමි මා වීරියෙන්. මා කරන පූජාව එයම වෙයි හදවතින්. නිවනම නාතයි නිවනම වෙත්වා. මම මෙතන කොච්චර දක්ෂ මිනිස්සු ඉන්නවද කියලා ලියන්න බෑ. ලියන්න මේ කවි සංකල්පනා ලියනකොට ඔබගේ හිතට අනිච්ච දුක්ඛ අනත්ත දෙනවා. බය නැතුව අනිච්ච දුක්ඛ අනත්ත දාලා ලියන්න බෑ. ඔබට තේරෙන දහම් කන්ද ලියන්න. වැරදුනොත් ඉතින් එච්චරයි. ඔබට ওই වචනේ ඔය අකුරු තුන අහන්න දෙන්නේ. ඉතින් මටනේ වැරදුනේ, ඔබට මොකෝ? බය නැතුව ලියන්න තියෙන්නේ. ප්‍රචාරය කරන්න ඕනේ ලියන්න. ලියලා 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 ෆයිල් එකක් ගොඩ ගහලා තියන්න. නැත්තම් මෙහෙට ගේන්න. පිළිකර පූජා කරන වෙලාවට එහෙම ඒවා තියලා පූජා කරන්න. ඒක කොපි එකක් ඔබ ගාව තියාගන්න, අනිත් කොපි එක මෙහෙට පූජා කරන්න. ඔබ දිගටම ලියන්න. දැන් ඉස්සරහට තව දැම්ම නෙමෙයි, තව ගොඩක් ඉස්සරහට ඔය පොඩි දරුවන්ට චිත්‍ර අඳින්න උගන්වනවා. අපේ ඉන්න චිත්‍ර ශිල්පී හාමුදුරුවන් වහන්සේලා. හිටපු දක්ෂ චිත්‍ර ශිල්පියෝ පැවිදිලා ඉන්නවා. මේ පොඩි අයට උගන්වනවා බුදුහාමුදුරන්ගේ හොඳට අඳින්න. ඔබගේ පොඩි දරුවන්ට. එතකොට උන් අඳින්නේ ඔබ හැමෝම ඉස්කෝලේ ගිය අයනේ, පන්තිත් ගිහිලා තියෙනවනේ, සීගිරියේ කුරුටු ගීත දැකලා තියෙනවනේ, මෙසිගිරිය වල තියෙන දැකලා තියෙනවද නැද්ද? ඈ තියෙනවනේ. තමයිගේ ස්කෝල් වල හරි කියලා වැසිගිරියට ගියානම් දැකලා තියෙන ඒවා නේද? එහෙනම් ඒ වගේ ඒවා අඳින්නේ දැන් ඉන්නේ මෝඩයක් පුරුදු වෙලා තියෙන. ඉවන්නේ කොච්චර හැගියාවද කියලා බෙන්දනේ. ගරුව කැටයක් අරගෙන ඉවර වෙලා මිනිස්සෙගේ හිත කාමයට නැඹුරු වෙන පරිදි දෙයක් ඒ බිත්ති එක අඳින්න පුළුවන් කියලා කියන්නේ ඒකුන්ගේ මොන තරම් හැකියාවක් තියෙනවද? පින්සලකින් අඳින්නේ මේ අනිත් එක ප්‍රින්සිපල් එයිද කියලා බය බය ගැහි ගැහි, විෂනායකයෙක් එයිද කියලා බය බය ගැහි ගැහි නෝක අඳින්නේ. මම මොන තරම් හැකියාවක් තියෙන ළමයිද කියලා. ඉතින් ඔය හැකියාව පෙන්වෙන්නේ වෙන පැත්තකට පෙරළුවොත් බුද්ධ රූපයක් යන්දානම් පින්වතුනි. අපි සර් කෙනෙක් දවසක් අපිට ඒ කාලේ කිව්වා දවසක් ඒ සර් මුඩුක්කු තියෙන හරියකින් යනකොට ඒක ළමේ චූකනවල විත්තියට පද්දපද්ද චූකනවල ළඟට කියලා බැලුවා මේක බුදු සරණයි කියලා ලියනවලු. මානේ පොන්ජි ළමෙන් හිතන දේවල් ඉතින්. ඕක ඉතින් අර කාලකන්ණි ගුණහරපෑ ලියනවලට වඩා ඉතින් හොඳ නැද? චූ වලින් ලියන්න හොඳ නෑ තමයි බුදු සරණයි කියලා. නමුත් මම ඔබට කියන්නේ මේ බලන්නේ සොඳුරු හිතේ දරුවන්ගේ දවසක අරිය හඳුන්වා දෙනවා මක් වෙන්න පුළුවන් දරු වෙන්නේ. ඕක ඉතින් ගොන් තඩියෙකුට වේ මොකද්ද? චූ වලින් ලියනවා බල බුදුහන්නයි කියලා. එහෙම හිතේ ගොන් තඩියෙකුට. නව නිගමන හිතලා බලන්න බින්දනේ මොන තරම් සොඳුරු අදහසක්ද මේ දරුවට තියෙන්නේ කියලා. ඒකයි. ඉතින් ওই විදිහට ඔබට නැගෙන කවි සංකල්පන ලියන්න. අනිච්ච දුක්ඛ අනාත්ත ගැන ලියන්න. රචනා ලියන්න. ඔබට ආපු සිදුවීම් ලියන්න. නැත්නම් ඒව සිදුවීම් හිතන්න. නැත්නම් සිදුවීම් කියන්න. මේව කරන්න වෙනතනේ. ඔය සින්දුවක් එහෙම ඔබ ඇහුවට පස්සේ ඒකේ තියෙන ආර්ය අර්ථය මතු කරන්න. ඔය ඕනෙම සින්දුවකට ආර්ය අර්ථයක් ගත්ත හැකි වෙනතනේ. පදවල නෙමෙයි අර්ථ තියෙන්නේ. අර්ථ තියෙන්නේ ඒක ආර්ය ඇතුළ තියෙන්නේ. ඒක නේ නෙළුම් කවිය කියන වෙලාවේ අරිහත් උනේ. සෝතාපන්න කෙනාට පුළුවන් ඕනෙම එකක් ඒ පැත්තට හරවන්න නිවන පැත්තට. ඔබ උත්සාහ කරන්නේ ඒව කරන්න. ඒ කිසි ප්‍රශ්නයක් නෑ බෑ. ඒ වගේම මේ වගේ නිසඳස් ලියන්න. ඒවා කරන්න. ඔබගේ ජීවිතේ ඔබ එන්ජොයි කරන්නේ මේ පැත්තෙන්දයි. දැන් නිසඳසක් ඒ කාලේ ලිව්වෙත් එන්ජොයි කරන්නනේ. දැන් බුදුහාඳුර ගැන නිසඳසක් ලියන්න. ඕමම තමයි ටික ටික මේ පැත්තට පයින්න ඕනේ සේකට. මට මතකයිනේ මම පොඩි කාලේ පිඟුදලි බුදු ගුණ ගීත දාගෙන භාවනා කළා. දැන් බුදු ගුණ ගීත දාගෙන භාවනා කරන්නේ. දැන් බුදු ගුණ ගීත අහන්නේ. මොකද දැන් බුදු ගුණේට නැඹුරු වෙලා කටයුතු කරනවා. ඒ නිසා ගීතකින් දැන් ඒක ඕනේ නැහැ. නමුත් පොඩි කාලේ පින්වදින එහෙම දාල් භාවනා භාවනා කළා කියන්නේ ඉතින් ඒ අහගෙන හිටියයි ඉතින් ඇස් දෙකෙන් කඳුළු වැක්කිරෙනවා ඉතින් පැයක් විතර හොඳට ඇස් සුද්ධ වෙනවා. ඒ සින්දු අහගෙන ඉන්නකොට ඇස් දෙකෙන් කඳුළු වැක්කිරෙනවා. සතාගතයන් වහන්සේ මෙයි මෙවි මෙයි මෙවි ඇවිදෙලි ඉල්ල එහෙම වෙනවා. දැන් ඉතින් එහෙම වුනේ නැහැ. මම අපි හැමෝම පටන් ගත්ත විදිහක් තිබුණා බින්දුනේ. ඒකයි මම ඔබට කියන්නේ. ඒකට වයස බලපාන්නේ නැහැ බින්දුනේ. අවුරුදු 60 නම් ඔබ දැන් පටන් ගන්න දැන් පටන් ගන්න. අර මේ සමාජයේ ඉන්න මහා ධර්මදරිය විදියට හිතන්න එපා වෙනදනේ. සුනීත සෝපාක විදියට හිතන්න. අර ධර්මදරයන්ට කවදාකවත් ගොඩ යන්න බෑ වෙනදනේ. ඒකට හේතුව තමයි පණ්ඩිතයන්ට ඒ දන්නේ යන්න බෑ කියන කතාව. දැන් මෙතන වේදනාව කිව්වොත් එහෙනම් ඒක වේදනාව. එහෙම හරියන්නේ නැහැ. ඔක වේදනන්නේ මෙන්න. ඔක වේදනාව 108 වාරයක් තියෙනවනේ. මොකද්ද 108 මොන වේදනාවද? දැන් උඩ ඉතින් පොත කියපෑන විදියට එහෙනම් ඔබ වේදනාව හොයාගනින්කො. ඕකල දැන් මේක අහන්නකො. කියන්නේ දේ. ඒකයි කියන්නේ දේ. පඬිතෙන්ට ඒ දන්න යන්න හරි අමාරුයි. ඔය ධර්මදරය කියන ඔය ගෲප් වල එහෙම ඉඳගෙන එහාට මෙහාට අදාසුව මාරු කරගන්න ඔය කවුරුත් නිවනට යන්නේ නැහැ. මට ඒක නම් ඉරහඳ වගේ විශ්වාසයි. නිවන කියන්නේ ධර්මයට නෙමෙයි. හොඳට තරේ මතක තියාගන්න. නිවනට යන්න අවශ්‍ය බෝට්ටුවටයි ධර්මය කියන්නේ දෙන්නේ. නිවන කියන්නේ ධර්මයට නෙමෙයි. ධර්මයේ ගොඩක් දැනගත්තා කියන්නේ බෝට්ටු ගොඩාක් එකට වැඳගත්ත මිනිහා වගේ. එක බෝට්ටුවක් පදින එකද ලේසි පිංගුදිනේ බෝට්ටු 100ක් විතර එකට බැඳගෙන ඕක පදින එකද ලේසි. ඉතින් ඔබ දන්නවනේ ඔබට බුද්ධිය තියෙනවනේ ඒක නිසා ඔබ ඕවා පස්සේ එලවන්න එපා. ඔබට ගුරුවරයෙක් වෙන්න ඕනේ නෑනේ. සමහරුන්ට ඉතින් ගුරුවරයෙක් වෙන්න ඕනේ. සමහරුන්ට ඕනේ පිරිසක් එකතු වෙන්න බණ කියන්න. දැන් ඉතින් මොකද වෙන්නේ? ටික දවසක් ඉන්න ඊට පස්සේ යනවා මෙහෙන්. දැන් ගිහලා ඉතින් පිරිසක් එකතු වෙන්න බණ කියනවා. ඉතින් කමක් නෑ. මෙහෙන් හරි කොහෙන් හරි එහෙම තමයි විදිය. ඉතින් ඒ විදිහට එහෙම කරගන්නවා. නිවන ඕනේ අය කොහොමද ඉඳගෙන නිවන කරගන්නවා. වැටි වැටි නැගිටිනවා. බැරි නම් ගුරුවරයා හම්බ වෙනවා කියලා. ආයි කමටහන් ගන්නවා. ආයි කියලා බලනවා. ආයි බැරුණොත් ආයි හම්බ වෙනවා. ඒකයි. වරදිනවා බෙන්ද බය වෙන්න එපා. වරදිනවා. වැරදෙන්න දෙන්න. වැරදුනට පස්සේ දන්නවනේ ක්‍රමේ වැරදි කියලා. ඊට පස්සේ ආයි ගුරුවරයාව හම්බ වෙන්න ගිහිල්ලා. ස්වාමීනි මම මෙහෙම වැඩුවා. ඒකේ පොඩ්ඩක් මෙන්න මෙතනදි මට පරි ප්‍රශ්නයක් වුණා. ඒකනේ ඔක වැරදින්නේ මෙහෙම මෙතන වැරදින්නේ. ස්වාමීනි හරි විදිය මොකද? එහෙනම් මෙන්න මෙහෙම කරන්න. ආ හොඳයි. එහෙනම් ආයි එක වැඩුවා. වරදින්න බය වෙන්න එපා පින්විතනේ. ඔබ නිතරම අපි කියනවනේ මේ කතා. වරදින්න බය වෙන්න එපා. ඔබ දිගටම කරන්න. ඔබ දිගටම වඩන්න. හැබැයි නිවනට හිත තියාගෙන නිවන වඩනවා මිස ලෝකෙ දිහා තියාගෙන ලෝකෙ වඩන්න එපා පෙරේතය ගහයි. එදාට නම් මට කරන්න දෙන්නේ නැහැ. අසුණු සැනකින් අතුල් වෙන්න පින්විතනේ පෙරේතය. පුලසනම් පරිස්සමෙන්. සාතර ගම් දිනුන්ට ඇවිල්ලා ඉන්න එකට ඕන වෙලාවක ඇඟට රින් ගන්න පුළුවන්. තාත්තා ඉඳ හදලා දීලා තියෙන ඒවට කරපු දහබන වීඩියෝ වලට හරියන්නේ. ඒක නිසා ඒවෙන් පරිසංගය. ඒක නිසා වෙන මොකුත් කරන්න එපා කියන දේ කරන්න. අනිච්ච දුක්ඛ අනාත්තට හිත තියන්න හැම තිස්සෙම. ඉතින් එහෙම බලලා අපි කටයුතු කරගමු. දැන් ඔබ දන්නවනේ තව දින දෙකයි නේද? තව දින මේ දවස්වල තව දිනද යන්නේ නැහැ ගෙලින්ම මාකද තව දින ජීවත් වෙන්න කරන දේවල් මිනිස්සු නේද මේකද? ඈ ඩිං 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 තව දින දෙකයි වානිද ඕක එක්කෙනෙක් හදනවනේ මේකද මේ ඈ අර කම්පියුටර් එක ඉස්සරහට වාඩිලා මුළු දවසම ඩිං ඩිං දාලා දැන් ඩිං ඩොන් දාලා එහෙම දාලා දැන් ඊට පස්සේ ඒක මොන ප්ලේ වෙන්න ආරිනවා දැන් ඔනේ නේද ඩිං 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 තව දින දෙකයි එළවට වැඩකුත් නැහැ එළවට වැඩකුත් නැහැ උඩ බත් ටිකක් ඇහැගිරුනේ මාස් මේ ලෝකෙ මොන තරම් අට්ටියේදී හරහැටි jigucc දෙද කියන ඉතින් මේ දෙනි පොඩ්ඩක් පරිස්සම් වෙලා කටයුතු කරන්න. ඔබගේ වඩපු මානසිකත්වයේ නැති වෙන දෙන්න එපා. ඒක නිසා ඔය ගොඩක් වෙලේ එක පිරිස එකට එකතු වෙලා දැන් මැතිවරණ ප්‍රතිඵල එහෙම බලන්න. ඔබට හොඳම ක්‍රමය තමයි පින්විතනේ මැතිවරණ අර ඡන්ද එහෙම දීලා ගෙදර ගිහලා ඊට පස්සේ ඔළුව කැක්කුමක් හැදෙන්න. හොඳටම ඔළුව කැක්කුමක් හැදিলা පින්විතනේ. ඔය ෆැරසිට මොල් දෙකක් දීලා මක් කරගන්නද? එඳා ගන්න. නැත ගෙදරයි බලාපොරොත්තු වෙනනේ පිටින් ඔබගෙන් දැන් අපිත් එක්ක ඇහැරිලා චන්ද්‍ර ප්‍රතිඵල බලමු කියලා. මිනිස්සු හරියට එන්ජොයි කරනවා පිටින් මේ දේවල්. කර්මකාරකම තමයි. මෙන්න තවත් චන්ද්‍ර ප්‍රතිඵලයක් ගෙන ඩඟර 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 ඩඟර. හ්ම්. හිතල බලන්න මේකද? මම මේ කියන්නේ මං ගැන නේද? මේ තුච්ච නින්දිත අවදිය ගැන මම මේ කියන්නේ. මොන තරම් තුච්ච නිදිද කියලා හිතලා බලන්න. නිදි මරාගෙන බල්ල පහුදා දවසම නිදා ගන්නවා. ඉතින් මම ඔබට කියන්නේ සිංහදෙන බලනවා නම් බලන්න ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මම කියන්නේ ද්වේෂසහගත හැඟීම් ඇති කරගන්න එපා පොඩ්ඩක්. ඔබට පුළුවන් වෙනවනේ සිංහදෙන පත් වෙන ජනාධිපතිතුමාව ඉස්මුදුනේම පිළිගන්න. කවුරු වුණත් ඔව හුලුවන්නම් මං එදාට අහනවා මේ සෙනසුරාද නෙමෙයි ඊළඟ සෙනසුරාද මං අහනවා පත් වෙච්ච ජනාධිපතිතුමාට හදවතින්ම සුබපතනයි අතෝසන්න කියලා. එදාට ඔබට පුළුවන්කම දෙන්න ගුරුවරයාට බොරු කීම සාහසික ක්‍රියාවක්. හොඳටම හිතේ තියාගන්න. ඒක නිසා මං එදාට අහනවා මට මතක් කරන්න අහනවා පත් වෙච්ච ජනාධිපතිතුමා කවුරු හරි පත් වෙන්නේ එතුමාට හදවතින්ම ආශිර්වාද කරන හදවතින්ම එතුමාව පිළිගන්න කියන්නේ අපේ රටේ ජනාධිපතිවරයා විදියට හදවතින්ම එතුමාව පිළිගන්න අය අතෝසන්න කියයි ඔබට පුළුවන් වෙන්න ඕනේ සියලු දෙනාට පුළුවන් වෙන අතෝසන්න දෙන්න නැත්නම් ඔබ මහා නීච නින්දිත මිනිහෙක් ඔබට නිවන් දකින්න කලින් තව ඒවා තියෙනවා කරගන්න. ඒ තමයි අර එහා පැත්තේ වඩු පට්ටලේට ගිහිල්ලා අන් දෙකයි වල්ගේ කපාගෙන ඉන්නේ. ඊට පස්සේ නිවන කියලා දෙන්න. මෝඩයෝන්ගේ මෝඩ වැඩවලට ඔබ අහුවෙන්න එපා. මෝඩයෝන්ට හොඳයි පිළ දෙහිකට බෙදලා දෙපැත්තට මරා ගන්න. නැහොත් ඔබ මේ වැදගත් මිනිස්සු දෙන්නේ. ඔබ මොකටද තවත් මිනිස්සෙක් එක්ක තරහ වෙන්නේ? නිකමද හිතන බලන්න මොනව කළාද මේ මිනිස් ඔබත් ඔබ තාම එක තරහ වෙන්නේ කෙනෙක් ඔබට උදව් කළා වෙන්න පුළුවන් ඉතින් එහෙනම් යාට ඡන්දෙ දෙන්න ඉතින් අනිත් කෙනත් එක තරහ වෙන්නේ මොකටද මේකයි මං කියන්නේ මේ බණ කියනවා පුළුවන් තරම් මිනිසුත් එක තරහ වෙන්න එපා අලුත් අවුරුද්දට ගිහිල්ලා නේද මුලත් අතත් දීලා ඉවරලා තරහ මරා ඔක්කොම නැති කරගන්න ඈ ඒවට ඔක්කොටම බන කියන අය ඔක්කොම බන වතුරේනේ පින්වතුනි ඔබ ඔබට තරහ හදනොත් එහෙම මේ පත් වෙන ජනාධිපතිතුමා ගැන මේ ඔබව සුවපත් කරන්න හදනවා ඔබ වහි මිහින් ගිහිල්ලා විනාශ වෙනවා ඉතින් එතකොට මට හිතෙන අතහැරලා දාන්න මොන කරදරයක්ද ඒක නිසා ඔබ ඡන්දය පාවිච්චි කරන්න ඕන කෙනෙකුට නමුත් පත් වෙන ජනාධිපතිතුමා පිළිගන්න බොහොම සතුටින් පිළිගන්න ආශිර්වාද කරන්න නිතරම ආර්ය මෛත්‍රිය වඩන්න තියෙන අපි කොහොමත් පත් වෙන ජනාධිපතිතුමා කවුරුණක් කමන්නේ අපි එතුමාට සියලු දෙනත් එක්ක පිරිත් සජ්ජායනා කරලා එදාට අපි ඊළඟට මුණ ගැහෙන දවස ඊළඟ බදාදා ඒ බදාදායි සෙනසුරාදායි අපි සියලු දෙනාම එක හිතින් පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරලා ඒ ජනාධිපතිතුමාට මක් කරන්න ඕනේද ආශිර්වාද කරමු මේ රට යහපතින් පාලනය කරගෙන යන්න කියලා එදනේ ඒක නේද කරන්න ඕනේ අපි නැතුව මේ පැත්ත නගිනවා ඒ වේදිකාවට මේ පැත්ත නගිනවා අනිත් වේදිකාවට මේ පැත්ත නගිනවා අනිත් වේදිකාවට නැගලා තුංගොල්ල මරා ගන්න එකද කරන්න ඕනේ නෑ මේක තමයි රටේ නායකයාට ආශිර්වාද කරලා ඒ රටේ නායකයා යහපතින් මේක කරගෙන යන මොනෝ හරි අමනුෂ කරදර පීඩා තියෙනවා නම් ඒව සියල්ල දුරු වෙලා රෝග පීඩා ආදිය තියෙනවා නම් ඒව සියල්ල දුරු වෙලා ඇස්වා කටවා හෝවාහ වින බන්ධන අවුල් දෝ සැක සංකා තියෙනවා නම් ඒව සියල්ල දුරු වෙලා හොඳ මානසික තත්ත්වයක් උඩ යහපත මේ හැම කෙනාටම යහපත කරගෙන තමන්ටත් යහපත කරගෙන අනුන්ටත් යහපත කරගෙන මේ රට පාලනය කරගෙන යන්න අවශ්‍ය වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියන බෞද්ධයෝ විදිහට පින්වතුනි අපි සියලු දෙනාම මේ ආශිර්වාදය එතුමන්ලට කරන්න ඕනේ දැන් පත් වෙන උතුමාට කාටද හරි එතකොට තමයි පින්විතනේ මේ මේ පත් වෙන ජනාධිපතිතුමා රටට සේවයක් කරන්නේ. අද පින්විතනේ ජනාධිපතිවරයෙක් පත් වෙච්ච ගමන් 148 දෙනෙක් රටේ ඉන්න. ඒ කියන්නේ පින්විතනේ කෝටි 1කට කෝටි 1ක් විතර නෙවෙයි කෝටි 2කට වඩා වැඩි ඇති නේද දැන්? ඉතින් ඔකෙන් කෝටි 1ක් විතර මොනවද කරන්නේ? සාප ගන්නවා. කෝටි 1යි ලක්ෂ 20ක්, මෙතන ලක්ෂ 10ක් ඕකේ හොඳ වැඩි හොඳ කියන්නේත් නෑ ඉතින් ඕකේ ඒගොල්ලෝ ඕකේ අරගොල්ලෝ සාප ගන්නවා ඉතින් අර ජනාධිපතිතුමාට පවදින්න පුළුවන් නේද ඉතින් ඒ ජනාධිපතිතුමා රටක් නොකා හිටියොත් නේ පුදුමේ ඇයි මේ මිනිස්සුන්ට මේ විදිහට තනි කර තියෙන පවුලේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඊට පස්සේ ලෙඩ දුක් හැදෙන්න පුළුවන් හැමෝම සාප ගන්නවා ඊට පස්සේ කියනවා රට කනවලු කැමැතිවරු ඉඳගෙන නෑ අපි හැමෝම ආශිර්වාද කරන්න ඕනේ. පක්ෂග්‍රාහී වෙන්න එපා. ඔබගේ කැමැත්ත වෙන මේක. මම තව කෙනෙකුට කරදර හිංසා කරන මානසිකත්වයක් හදාගන්න එපා. අපි හැමෝම එයාට ආශිර්වාද කරමු. බෞද්ධ විදිහට, නිවන් දකින්න යන අය විදිහට අපිට පැත්තක් නෑ. මෙහි ආවනම් ඔය ඔක්කොට මම ආශිර්වාද කරනවා. හැබැයි මං ගිහිල්ලා ආශිර්වාද කරන්නේ නෑ. ඒක සක්‍රදේවෙන්දටත් මං ආශිර්වාද කරන්නේ නෑ කොහෙටවත් ගිහිල්ලා. මෙහෙට આવොත් ආශිර්වාද කරනවා ආශිර්වාදයක් ඕන නම් ඒකයි ක්‍රමය ඔය හැම කෙනාටම පිළිගන්නේ සම මෙත තියෙන්නේ. නිගමන හිතලා බලන්න පිළිගන්නේ. මම ඔබට කිව්වොත් එහෙම මම අර අරයට කැමතියි. එන්න එපායි බණ අහන්න දෙන්න. ඒකම වෙන්නේ මම කියන්නේ. මේ අවබෝධය කියන එක වෙනස්. මං ගිහි කාලේ තරම් හිටපු මත තියුණා මේක. නේද අවබෝධයට පත් වෙනකොට මේක ඉතින් ඒක වෙනස් වෙනව නෝකෝ. ඒකයි ක්‍රමය. අවබෝධ නැති කාලේ අසුචිකයවට අවබෝධ වුණාට පස්සේ අසුචිකන්නේ නැන්නේ. ඒක ගැලපෙන්නේ නැන්නේ. ඒකයි ක්‍රමය. ඒක නිසා මම ඔබට කියන්නේ ඔබ මේ විදිහට කටයුතු කරන්න නම් හිතේ කුහුල් නම් තියාගන්න එපා. ඔබගේ නිවනට මහා බාධාවක් වෙනවා ඒවා.
මොකද නැද්ද? ඉවරද? මොකද විස්තරමෙන්?
එහෙනම් දැන් මේ සෙනසුරාදා දේශනාව නැහැ. කාලයකට පස්සේ සෙනසුරාදා දවසක් දේශනාව නැහැ. ඉරිදා දේශනාව තියෙනවා. රටේ කලබලකාරී තත්ත්වයක් ඇති වුණේ නැත්තම්. ඉතින් අපි අදිස්ථාන කරනවා රටේ කලබලකාරී තත්ත්වයක් ඇති වෙන්න එපා. මිනිස් ජීවිත කිසිවක් හානි වෙන්න එපා කියලා. මොකද හේතුව පිළිගන්නේ? මේ හානි වෙන්න තියෙන මිනිස් ජීවිතයකට සෝතාපන්න වලින් ලබන්න පුළුවන් නම් තව අවුරුදු 20කින් හරි. ඒක නැති වෙනවා දැන් මලොත් එහෙම. අනුමතරමේ දිව්‍ය ලෝකයකට යන්න හරි අවස්ථාවක් උදා වෙන්න තියෙන අවස්ථාවක් තමයි නැති වෙන්නේ. මොකද මේ දහම වේගයෙන් ප්‍රචාරය වෙනවා පිළිගන්නේ. මේ මොනවා වුණත් මේ ටික මිනිස් අතර දහම ගිහිලා මිනිස් දහම් වැරඳ ගන්නවා. ඒ කටයුතු සිද්ධ වෙනවා. ඒකෙන් දිව්‍ය ලෝකයකට හරි පැන ගන්න අවස්ථාවක් මිනිස්සු උදා වෙනවා දැන් මලේ නැත්තම්. ඒක නිසා ඔබ පුළුවන් තරම් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන් ලෝක සත්‍ය කෙරෙහි අනුකම්පාවෙන් එහෙම කටයුතු කරගෙන යන්න. ඉතින් ඊළඟ බදාදා තමයි ආයි දේශනාවන් පැවැත්වෙන්නේ. ඉරිදා ඉංග්‍රීසි දේශනාව පැවැත්වෙනවා කලබලකාරී තත්ත්වයක් නැත්තම්. ඒ වගේම භාවනා වැඩසටහන පටන් ගන්නවා ඉරිදට. වෙන කලබලකාරී තත්ත්වයක් ආවොත් කෝල් එකක් දීලා පොඩ්ඩක් බලන්න. එහෙම නේද? කලබලකාරී තත්ත්වයක් ආවොත් රටේ කෝල් එකක් දීලා බලන්න. නැත්තම් ඉරිදා හවස වෙනකොට මේ භාවනා වැඩසටහනේ ඉන්න අය ඇවිදින්න එකට සම්බන්ධ වෙන්න. හොඳයි. එහෙනම් අපි පුණ්‍ය අනුමෝදනා කරලා දේශනාව හදාගන්න. හොඳයි පින්වතුනි, එමනම් උදේ ඉඳලා මේ මොහොත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන්, ධම්ම ශ්‍රවණය කිරීමෙන්, ධම්ම මනසිකාර කිරීමෙන්, බුදු ගුණ සජ්ජායනා කිරීමෙන්, බුද්ධ පූජා පැවැත්වීමෙන්, සිවණක් පිළිසෙට ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන්, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් ඊරස් කරගත්තා වූ සියලුම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් පළමු කොට මෙම ආරාමයේ වැඩ වාසය කරන්නා වූ සියලුම භික්ෂුන් වහන්සේලාටත් අනගාරික ඇත්තන්ටත් ධර්මය යොබයි පුණ්‍ය බහරට සම්බන්ධව කටයුතු කරන්නා වූ සෑම සිළු දෙනාටත් නිරන්තරයෙන් සිව්පසෙන් අපපස්ථාන කරන්නා වූ සියලුම දායකකාරකාදී පින්වත් පිරිසටත්, ඒ වගේම ලෝකයේ කොහේ වතන හිඳගෙන මඟ වඩන්නා වූ උත්තරීතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටත්, ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා මහත්වූ පැකපීමකින් කටයුතු කරන්නා වූ උත්තරීතර මහා නායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයේ වැඩ වාසය කරන්නා වූ උත්තරීතර මහා සංඝරත්නයත් සිහිපත් කරගන්න, ඒ වගේම මේ භාවනා වැඩසටහන සාර්ථක කරගන්න මුදේ සානන්නායරින් සහයෝගය දක්වා වූ සෑම සිළු දෙනාම ඉදුම් හිටුම් සපයන් හිඳුනාව පිරිස් ප්‍රවාහන පාසුකම් සපයන් හිඳුනාව පිරිස් ආහාර පාන ආදී නිරන්තරයෙන් බුදු සත්කාර කරන් හිඳුනාව පිරිස් සිවණක් පිරිසට ආරක්ෂා සම්පත්තිය සලසන් හිඳුනාව පිරිස් ඒ වගේම සතාගතයන් වහන්සේගේ උත්තරීතර ධර්මකාය උදෙසා මනරම් මණ්ඩපයක් ඉදි කරමින් මලින් පහනින් ආලෝකමත් කරමින් මනරම් ධර්මාසන ඉදි කරමින් ඒ උදෙසා අප කැප වේලා කටයුතු කළා වූ සෑම සිළු දෙනාවත් ඒ වගේම යටිදල පහසුකම් සම්බන්ධව කටයුතු කටයුතු සිද්ධ කළා වූ වැසිකිලි කැසිකිලි සෝදා පවිත්‍රීන් මාදී කොට ඇති සෑම සිළු දෙයටම සහ සම්බන්ධ වෙලා කටයුතු කළා වූ සිළු දෙනාත් ඒ වගේම මේ විහාරස්ථානයේ ගොඩ නැගෙන කුටි ආදී වශයෙන් දේවල් ඉදි කිරීම උදෙසා ගඩලක් ගන්න මේ සඳ ගැහැලා බදලා කළ සකස් කළා වූ පිරිස් මුදල් පරිත්‍යාග කළා වූ පිරිස් ශ්‍රමයෙන් හෝ ඥානයෙන් හෝ ආශිර්වාදයෙන් හෝ දායකකාරක වුණා වූ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගන්න, ඒ වගේම ජීවතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවන් වැඩිහිටියන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දිනන් ඇතුළු කොට ඇති සෑම සිළු දෙනාවත් ඒ වගේම මේ රට ආරක්ෂා කරනට සංවර්ධනය කරනට පාලනය කරන්නා වූ සීල දනාව සිහිපත් කරගෙන විහිදල පතුල්ල හරින ඊපින් විහිදී පැතිරි යාමෙන් එයට බැඳි වැළඳී එන්නා වූ සීලම ග්‍රහ පුලපදුර දෝසාන්දකාර ඇස්වා කටවා හෝවහ අවුල් දේවල් සක සංඛා දෝසාන්දකාර යක්ෂ පේත පිසාච මලගේවල කුම්බාණ්ඩාදීගේ මැද පැමිණි දෝසාන්දකාර ශරීරයේ සත්ත දත් දූෂ්‍ය වීම මැද පැමිණියා වූ රෝගාබාධ දෝසාන්දකාර ඇතුළු කොට ඇති සෑම සීල දෝසාන්දකාරයම ගසා දෝරින් බුත වෙත්වා දසකතනේ මිදෙත්වා දසකුසනේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගිත තර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මොහොතකට සිහිපත් කරගන්න සක්‍ර දේවේන්ද්‍රතුමා ප්‍රධානතාවතින් සලෝක වාසී සියලුම දේව මහරජවරු පරිවාර සේනාව කෙරෙහි චාතුම් මහරජගේ රාජ්‍ය කරන්නා වූ ත්‍රාෂ්ඨ විරුල විරූපාක්ෂ වෛශ්‍ර විනය කියන්නා වූ සතරවන් රජ දරුවන් ප්‍රධානී සියලුම පරිවාර සේනාව කෙරෙහි ඒ වගේම සිවණක් පිළිතුර නිරන්තරයෙන් ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සියලුම දේව මහරජවරු පරිවාර සේනාව කෙරෙහි ඒ වගේම මෙම ආරාම්භුමිට අධිගෘහිත මෙම ආරාම්භුමිට ආරක්ෂා සම්පත්තිය සලසන්නා වූ සියලුම දේව මහරජවරු පරිවාර සේනාව කෙරෙහි රුක්ෂ දේවතා පිරිස් භූමාන දෙවියන්ගෙන් පටන් ගෙන අකනිට දෙවියන් දක්වා දසදහසක් ලෝක දාත්වයන් මිහිදී පැතිරී සිටින්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදී පිරිසෙහිපත් කරගෙන ඔබසින් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ගංගා කුදල ගංගා ඒ යකෙනි විදුල පතුල හරින් මේ මිහිදී පැතිරී යාමින් මේ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ඉදිරියේ දීප්තිය බලයේ වර්ණේ වැඩි වේවා පටිභාන ඥානයේ වැඩි දියුණු වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනේ සම්බුද්ධ ශ්‍රාවකින් වහන්සේලා තිරහත් කාලයක් ආරක්ෂා කරත්වාද සත්සලෙන් මිදෙත්වාද සකුසලේ වැඩත්වාද සපුණ්‍ය ක්‍රියාම් කරත්වා නිපාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේකට මොහොතකට සිහිපත් කරන අනන්ත ප්‍රමාණ සංසාරය ඇතුළත් ඉඳලා සහ සම්බන්ධ වෙලා කටයුතු කරගෙන ආවා වූ මේ පරිලෝකයේ සීලම ඥාති මිත්‍රාදී පිළිසත් ඒ වගේම ත්‍රිපිටක සිය සද්ධර්මයත් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවත් උදෙසා තමන්ගේ දිවි කවර දුවට තියාගෙන කටයුතු කළා වූ ඒ සිවණක් පිළිසත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ කල්පණුවේ ගැතුළු තමන්ගෙන් වැඩක් අසාධාරණයක් හිංගි හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් වෙලා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිල්ලා අදෝබව විනාශ කරනවා කියලා හිතාගෙන ඔබගේ ජීවිතය ගැනීම උත්සාහ කටයුතු කරනවා නම් ලෙඩ රෝග සෑදීම හෝ කරදර බාධක හිරිහෙර කම් කරලා ඇති කරමින් නිමම්මකට බාධා ඇති කරනවා නම් ඒ සෑම සිළු දෙනාමත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සිළුම් පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විහිදල පතුල් හරින ඉතින් විහිදී පැතිරී යාමෙන් එයත් යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් එයින් අත මෙදේවා සම්දිත සුගතියත් බව ලබත්වා සතර පුරාවටම කරගෙන ආවා වූ සීලම නායගණ දුරලින් මෙතනින්ම නිදහස් කරත්වා දසකුසලයෙන් මිදෙත්වා දසකුසලයෙන් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගත තරවෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි පින්වතුනි, එහෙමනම් උදේ ඉඳලා මෙහෙම උත දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන්, ධම්ම ශ්‍රවණය කිරීමෙන්, ධම්ම මනසිකාර කිරීමෙන්, විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කුසල කටයුතු කිරීමෙන් ඒ රැස් කරගත් ආ වූ සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින්ගේ බල මහිමෙන් මේ මෙහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න. ඒ වගේම පින්වතුනි, කරගත් ආ වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සීතමින වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳට හිතෙනි සියලුම දෙනා මෙත් ආශිර්වාද රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයේ සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා රාග ගිනි නිවේවා ද්වේෂ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා. තුරුණුවන්ගේ සෝවිසි අනන්ත මහා ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්ත්වයන් නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරණයත්වා සාදු සාදු සාදු.